2018 වසරේ 7 වෙනි මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන. බොහෝ දෙනෙකුට ජීවිතයක ජයගන්න තියෙන අභියෝග මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයෙන් තේරුම් කරලා දෙන්න ඕන මෙන්න මේ වගේ අභියෝග ජයගන්න තියෙනවා කියලා. දැන් බුදුදහමට සම්බන්ධ නැති ආගමික කෙනෙක්ගෙන් ඇහුවොත් ගිහිල්ලා නිවන් දකින්න අදහසක් තියෙනවද කියලා, ඒගොල්ලෝ අහයි නිවන කියන්නේ මොකද්ද කියලා. මාර්ගඵල ලබන්න අදහසක් නැද්ද කියලා හෙවොත්, ඒගොල්ලෝ අහයි මොනවද මාර්ගඵල කියන්නේ කියලා. සමහර වෙලාවල් වලට ප්‍රශ්න මොකද්ද කියලා අඳුනන්නේ නැති පිරිසට ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න වලින් ඈත් වෙන්න ඕන නේද කියලා කිව්වහම එයා කියන්නේ මොකද්ද ප්‍රශ්න කියලා. දැන් ඔය මම අහලා තියෙන ඔය යාචක උදවියගෙන් සියයට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මොන හරි අඩුවක්? මාට මොකුත් අඩුවක් නෑ. එතකොට ගයක් නේ ඌවා තිබුණාම හරි කරදර, මම මේ පේමන්ට් එකේ ඉන්නවා. එතකොට නෝන කෙනෙක් ඔය ඒ කාලේ හිටියේ මල කරදරෙන් දැන් නිදහස් වෙලා ඉන්නවා. දැන් නිදහසේ ඉන්නවා. දැන් මට කීයක් හරි අනිවාර්යෙන් හම්බ වෙනවා. එකකින් කාලේ බීලා ඉන්නවා කියනවා. ඉතින් ලෙඩ වුණොත් අනාගතේ ලෙඩුණොත් අර තියෙන්නේ පින් ඉස්පිරිතාලේ යනවනේ. බෙට්ටයක් ගන්න ලැබුණෝ මලු නගර සභාවේ හරි අරන් ගිහිල්ලා දායිනේ. එයාගේ සොලියුෂන් එක හරි. ඒකට දෙයක් ප්‍රශ්නයක් කරගන්න නැත්නම් එයා ඒ ප්‍රශ්නේ සතුටෙන් භුක්ති විඳිනවා. එතකොට යමක් සතුටෙන් භුක්ති විඳින්න පුරුදු වුණාමත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොන දෙයක් හරි මොකක් හරි ඕන දෙයක් ඒක සතුටෙන් භුක්ති විඳින්න පුරුදු වුණාම ඒක යාට ප්‍රශ්නයක් නෙමෙයි. ඊට පස්සේ ලබනාත්මේ අපායයයිනේ. මන් නෙමෙයි, මන් දන්නේ නැහැ. එම කියන අය නේද ඉන්නවා. ඒතකොට ඉතින් මන් නෑනේ, මම බලන්නේ ඕනෙකේ. එක අතකින් අර හිඟන්නගේ තැනට ආව නම් හරි කියලා හිතනවා නේද? ලේසිත් එක්ක ඊළඟට හෙට උපදින්නේ, හෙට නෙදාගෙන අවදි වෙන්නෙත් මන් නෙමෙයි කියලා හිතුවා වැඩේ ඉවරයි. හරි, ප්‍රශ්න කියලා කොටසක් තියෙනවා. ඒ ප්‍රශ්න විදියට හඳුන ගන්න ඕන. දැන් මමත්වේ වඩාගෙන යන කෙනෙකුට මමත්වේ ප්‍රශ්නයක්ද? නෑ. මමත්වේ වඩාගෙන යන කෙනෙකුට මමත්වය ප්‍රශ්නයක් නෙමේ. මමත්වය ඉපාවිච්ච කෙනෙකුට තමයි මමත්වය ප්‍රශ්නය වෙන්නේ. මමත්වේ වඩාගෙන යනකොට එයාගේ මමත්වේ ඇති වෙන්න ඇති වෙන්න එයා ප්‍රීතිමත් වෙනවා, සන්තෝෂ වෙනවා. ඉස්සර රජවරුන්ට හිටියා කියනවා, රජතුමා අගයන්න ප්‍රශස්ති ගායනා කරන්න වෙනම කණ්ඩායම් ඉදලා තියෙනවා. බජන් වගේ, බජන් කියන්නේත් ඒ වගේ එකක්. මේ ඉස්සරහා ඉඳගෙන මල් ඉසමින් ප්‍රශස්ති ගීත ගායනා කරන සමහරලාට එක එක්කෙන හදාගෙනත් එන ප්‍රශස්ති ගීත රජතුමා ඉස්සරහා ගායනා කරන, රජතුමා සන්තෝෂයටපත් වෙනකොට ඒගොල්ලන්ට ඕ තනතුරු දෙනවා, කහවණු දෙනවා, ප්‍රසාද දෙනවා. ඇත්තෙන්ම හරි ආසයිනේ අපිටත් ප්‍රශස්ති ගීත ගායනා කරනවටනේ. මං නම් දන්නේ මං වෙනුවෙන් නම් ගීත දෙක තුනක් ගායනා කරලා තියෙනවා. ඔය කොහේ හරි ඇති ජීවිතේ. ප්‍රසස්ති වලට කැමති ස්වභාවයක් තියෙනවා. තමන් පෞද්ගලිකව තමන් අඳුන ගන්න ඕන, තමන්ට විසඳුම වශයෙන් ලැබෙන්න ඕන මොකද්ද කියලා. මම ධර්මයේ සොයාගෙන යද්දි මම නම් නිවනක් දන්නෙත් නෑ, මාර්ගඵල දන්නෙත් නෑ, ඒ මොකක්ද මම නම් දන්නේ නෑ. මං හිතන්නේ බුදුහාමුදුරුවෝ නිවන හොයාගෙන යද්දිත් දන්නේ නැතුව ඇති, සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් කියලා එහෙම එකක් තියෙනවයි කියලා දන්නේ නැතුව ඇති. මොකද ගියාට පස්සේනේ ඔක හම්බ වෙන්නේ. දැන් පතලක් බහගෙන යද්දී දන්නවද මේකේ මැණික් අහවල් අහවල් තැන තියෙනවයි කියලා? අහවල් අහවල් මැණික් දන්නේ නැහැ. හම්බුණාට පස්සේ තමයි දන්නේ, අතනින්දි මේක හම්බුණා, මෙතෙන්දි මේක හම්බුණා කියලා දන්නේ එතකොට. ඉතින් අපිට වුමනා වුණා සරල විදියට මේ හිතේ තියෙන දුකක්, මෙන්න මේ දුක අයින් වෙනවා නම් මොන බණකින් වුණත් කමන්නේ, මොන කෙහෙල් මලකින් වුණත් කමන්නේ කියන වගේ අර අදහසක් තිබ්බා. මේක මොන ආගමෙන්ද, මොන ජාතියෙන්ද, කොහෙද කියලා මම ওই නොයෙකුත් ආගම් පොත් පවා බලලා තියෙනවා. ආගම් පොත් බලුවා, දාර්ශනිකයන්ගේ පොත් කිව්වා, බුදුදහමේ පොත් කිව්වා. ඔය හැම එකම කියන මොකද මට වැඩක් නැහැ. මොන ආගමේ මොන කෙනා කොතන ඉඳන් කිව්වක් කමන්නේ, මේ මට මේ මන මානසික මේ පීඩාවෙන් නිදහස් වෙන්න තියෙනවා නම් එච්චරයි කියලා තමයි මහන්සි වෙන්නේ. දැනටත් පීඩා නැත්තේ නෑ, පීඩා තියෙනවා. හැබැයි අවමයි, කුඩා පීඩා එනවා, කුඩා ඒවා ඒ හොම ෂය වෙලා යනවා. ඒවා අර දුරු කරපු පීඩාව හිමාල පර්වතේ වගේ, තියෙන පීඩාව පොඩි ගල් කැටයක් වගේ පීඩා තියෙනවා. ඒවා ඉතින් තියෙන්නත් එපැයි. දැන් මොකක්වත්ම පීඩාවක් නැති ජීවිතයක් ලැබුණොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රශ්නයක් මුකුත්ම නැති ලයිෆ් එකක් හම්බුනොත් සන්තෝසයිද? නෑ, ටික දවසක් යනකොට හිතෙනවා ප්‍රශ්නයක් තිබ්බනම් හොඳයි කියලා. එහෙම හිතෙලා නැද්ද? එහෙම හිතච්ච වෙලාවෙ තියෙම හිතලා නැද්ද? ඒකට හේතුව දිගටම ප්‍රශ්නවලම ඉන්න නිසා. ප්‍රශ්නවලින් තොරව හිටියනම් එම්ම කාලයක් හිටියනම් පොඩි ප්‍රශ්නකුත් තිබ්බනම් ෂෝක් කියලා හිතෙනවා. මොකද අර නිකන් කඩගැස්මක් තියෙන ඕනනේ කෑමට ලුණු මිරිසක් වගේ එකක් වා. ඒක ජීවිතේට ප්‍රශ්නත් එක්තරා වෙලාවක කඩගැස්මක් වගේ වෙනවා. දැන් හුදෙක් අපි මේ ප්‍රශ්න නැති එහෙමත් නැත්නම් මේ ගැටලු නැති ජීවිතයක් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ පොඩි පොඩි ගැටලු විසඳලා ගැටලු නැති ජීවිතයක් හදාගන්නත් පුළුවන්. ඒක හරියි. ඒ ගැටලු සියල්ලම තියද්දී ඒ ගැටලු වල තුල රිදුම් කන මමත්වයේ දුරු කරගෙන මේ ගැටලු වලට විසඳුමක් සපයන්නත් පුළුවන්. දැන් ගොඩාක් අය කරන්නේ මේ මමත්වයේ දුරු කරන එක නෙමෙයි අර මමත්වයේ රිදවන ගැටලු පුළුවන් තරම් මේ අඩු කරගෙන සාර්ථක වෙන්න හදන්නේ. දැන් අර එක හාමුදුරු කෙනෙක්ගේ කතාවක් තියෙනවා. නොහික් මොනු ගෝලයෙක් හිටියා. ඒ ගෝලයා ඒ හාමුදුරුවන්ට හැමතිස්සෙම බැනවදිනවා. ආරාමේ ඉන්න අනිත් හාමුදුරුවරු කිව්වා මේ ගෝලයා මේ පන්සලෙන් අයින් කරන්න කියලා. ලොකු හාමුදුරුවෝ කියනවා බෑ එයාව අයින් කරන්න බෑ කියලා. ඒ මොකද කියලා ඇහුවා. ඒ මගේ ගුරුවරයා කිව්වා. මොකද හේතුව එයා තමයි මගේ හිතේ තියෙන ස්වභාවයන් මට පෙන්වන්නේ. දැන් විරුද්ධ දෙයක් කියන්නේ නැතුව කොහොමද ඒක මේ ඒක අවසන්නේ? කොනිත්තන් නැතුව කොහොමද දැන් දොස්තර මහත්තයා හරි එතනට ඇඟිල්ලෙන් අනින්න නැතුව එතන රිදෙනවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? දොස්තර මහත්තයා පෑනෙන් ඇනලා අහනවනේ එතන රිදෙනවද කියලා. දැන් ඒ වගේ ඔබෙත් ඔය රිදුම් කන තැන්වලට හාමුදුරුවෝ ටච් කරන්න ඕන වචන වලින් කතා කරන්න මේ වචන වලින් අරලා බලන්න ඕන රිදෙනවද බලන්න ඕන රිදෙනවා අල්ලගත්ත දේවල් ඔස්සේ අල්ලගත්ත වේදනාව පීඩාව හිතට දැනෙනවා ඊට පස්සේ ඒක මමත්වයත් එක්ක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා තමන් බලන්න ඕන. ඉතින් අපි එහෙම නැත්තම් ඒක ඉතින් කොහොමද ඒක තේරුම් ගන්නෙ? එහෙමනම් අපිට වේදනා දෙන අය නරකක් නෑ. වේදනා දෙන අය හොඳයි. එතකොට ගැටීම පහළ වෙනකොට තමන් ගැටීමත් එක්ක එකතු වෙලා යනවද කියලා බලන්න ඕන. නැ හොඳම උදාහරණයක් උදෙන්ම එනවා ඉස්සරහා පුටුවක් අල්ලගන්න කවුරු හරි ඇවිල්ලා ඔක්කොම පුටුව අල්ලගෙන දැන් කොහොමද කේන්ද්‍රය ඈ ඉතින් වෙලාවට ඩග් ගාලා බලන්න මේ මිනිස්සයා මගේ ගුරුවරයෙක් මේ මිනිස්සයා මට මගේ කේන්ද්‍රය පිළිබඳව ඉගැන්වීමක් කරනවා මම ආවේ මේ පුටුව අල්ලගන්න ඉස්සරහා එක මේක වෙන කෙනෙකුට අල්ලලා තියලා මේ මට වාඩි වෙන්න නෑ දැන් හොඳ අවස්ථාවක් විදර්ශනා කරන්න ඔබ බණ අහනකොට කවුරු හරි කෑ ගහනවා ශබ්ද නගා හඬ නගා කතා කරනවා එතකොට මොකද වෙන්නේ මේ මිනිස්සු මට ලොකු පාඩමක් උගන්වනවා එතකොට ඒ මොහොතේදී මම දැන් බණ අහනවා එයා කෑ ගහනවා බණ ඇහිමයි කෑ ගැහිමයි අතරට පැනගත්ත කේන්තියක් තියෙනවා. මොකද්ද මේ කේන්තිය? ඇයි මේක හටගත්තේ? කොහොමද මේක ඉපදුනේ? ඒ අතර මම කොහොමද ඒක සංසිඳවගන්නේ? අර මිනිස්සුර ගිහිල්ලා කඩට ප්ලාස්ටරයක් ගහලා එනවද? එහෙම නැත්තම් මම බණ අහනක පැත්ත කර දාලා වෙන කොහේ හරි යනවද පුපුර පුපුර අන්න ඒ අතරත් අපිට සාමකාමී වෙන්න පුළුවන් දර්ශනයක් අපි ළඟ තියෙනවා නම් හැමදේම හොඳයි. හැමදේම හොඳයි. කිසි දෙයක් නරකට වෙලා නැහැ ජීවිතේ. ඔබ හරි. රණ්ඩු කරගන්න දෙන්නෙක්ගේ අතරේ ගිහිල්ලා දෙන්නටම කියන්න ඕන ඔබ හරි. ඔව් ඒක තමයි මම පිළිගන්නවා මම හරි කියලා. අනිත් කෙනාටත් කියන්න ඕන ඔබත් හරි. ඔබත් හරි. ඔබ හරි. ඒක තමයි මෙයා තේරුම් ගත්ත මාව හරි කියලා දැක්කනේ. මොකද ඒ දෙන්නම හරි නිසානේ දෙන්නම රණ්ඩු කරන්නේ නේ. දෙන්නම හරි නිසා තමයි දෙන්නම රණ්ඩු කරන්නේ. ඒක දෙන්නගේම හැඟීම. එයා හරි, ඔබත් හරි. එතකොට මමත් දැන් හරි. මොකද ඔය දෙන්නම හරි නම් මමත් හරි. ඉතින් අපි අර සම්මුති රූල්ස් වලින් තමයි බලන්නේ. පාරේ ඉරි ඇඳලා වගේ තියෙනනේ මේ ඉර කපාගෙන ගියොත් දඩ. ඉතින් අපි සංස්කෘතික පොලිසිය. සංස්කෘතික පොලිසිය. ඒකේ තියෙනවා හරියට ගනුදෙනුවක් කරන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒකේ ඉතුරු සල්ලි ටික හරියට දෙන්න ඕන. නැත්තම් මෙයාව මොකද කියලා විශ්සෙනවා. භාණ්ඩයක තියෙන සාධාරණ මිලක් තියෙනවා. ඒකේ විදියට කරන්න ඕන. එතකොට ඒක සම්මුති සාධාරණ සත්‍ය. ඉතින් සම්මුති සාධාරණ සත්‍ය තුළ සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕන. ඒක අපි කවුරුත් පිළිගන්න මානව ධර්මයක්. නමුත් ලෝකේ හැම කෙනෙක් තුළින්ම හැම තැනකින්ම ඒක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් එවැනි තැනක වුවත් අපිට උසස් චින්තනයකින් දර්ශනයකින් ඒ දෙස බැලීමේ හැකියාව තියෙන්න ඕන. සාමාන්‍ය කෙනෙක් විදියට දකින්නේ වට වඩා ඉහළින්. සාමාන්‍ය කෙනෙක් දකින්නට වඩා ඉහළින් බැලීමේ හැකියාව තියෙනවා. හොඳයි. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? දැන් ඔබට දැනෙන දේ කියන පොත්වල තියෙන දේවල් කියන්නේ නැතුව සක්කාය දිට්ඨිය කියලා ඔබට දැනෙන්නේ මොකද්ද? මොකද්ද ඔබට දැනෙන්නේ? ඔබ ඔබේ සක්කාය දිට්ඨිය කියලා ඔබ හඳුනා ගන්න ඕන ඔබේ දුක. එච්චරයි. වෙන මොකවත් හඳුනා ගන්න එපා. ඔබේ දුක හඳුනා ගන්නකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ දුක්ඛේ අඥානන්නේ. එතකොට මේ දුක කියන එක තේරෙනවා? ඒක තේරුම් ගන්න නැති එකනේ. දුක තියෙනවද ගස්කොළන් වල? දැන් දුක්ඛේ අඥානන් කියලා කිව්වේ මොකද්ද මේ? දුක තියෙනවද බාහිර භාණ්ඩ වල? දුක තියෙන්නේ මේ සවිඥානක මිනිස්සෙක් තුල තියෙන දුක. හොඳයි. දුක කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරන්න කිව්වොත් එක වචනයකින් නිර්වචනය කරන්න. හා? නෑ. 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 නෑ නෑ. දුක දුක දුකට හේතුව මං අහනවා. දැන් ඔබ දුකක් විඳිනවා. මං අහනවා ඇයි? ඊට එතකොට කියනවා ආරක මෙහෙම වුණා මෙයා මෙහෙම කළා අරයා මට බැන්නා මෙයා මෙහෙම බැන්න කියලා. ඊටත් එහාට ගිහිල්ලා ඒකේ මානසික ස්වરૂපය මොකන්ද? ඕවත් ගැලපෙනවා. නමුත් ඇත්තම කතාව සරලයි. සියලු ප්‍රශ්න ඒක විශාල අර්ථයක් තියෙනවා. කැමැතිසේ නොපැවතීම. ඒකයි. එක්කෙනෙක් කැමති පුටු මෙතන තියෙනවට, තව එක්කෙනෙක් කැමති ඒ පුටුව එහා පැත්තේ තියෙනවට. අර ඒ පැත්තේ වම් පැත්තේ තියෙන කැමති කෙනාට ඒක පුටුව වම් පැත්තේ තියෙන නිසා එයට දුක නැහැ. ඒක දකුණු පැත්තෙන් තියුවහම එයට දුක ඇති වෙනවා. ඒකර දකුණු පැත්තෙන් තියන්න ඕන කියලා කියන කෙනාට හිතේ දුකක් තියෙනවා. එයා කැමති පැත්තෙන් තියන්නේ, එයා වම් පැත්තෙන් තියාගෙන ඉන්නවා කියලා. එතකොට මෙයාට දුකක් නැති වෙන්නත්, මෙයාට දුකක් ඇති වෙන්නත් හේතුව මොකද්ද? කැමැතිසේ නොපැවතීම. මේක සරල නෑ, ගැඹුරු දේවල් හාමුදුරුවෝ සරලව ඇත්තට තේරෙන්න මතක් කළේ. ඕන ලොකු ගැඹුරු වචන නිකන් කියලා මේ හාමුදුරුවන්ට ලොකු වෙන්න පුළුවන්. නමුත් ඉතින් ලංකාවේ නම් එහෙම තමයි. මම දවසක් ඔතන එරිච්ච මේ ත්‍රිවිලර් එකක් කානුවටකට වැටිලා මමත් ගිහිල්ලා තල්ලු කරලා ගොඩට අරන් දුන්නා. ඒ මිනිස්සයා කිව්වා දෙවියන්ට ස්තුතිවන්ත වේවා කියලා. මං කෝ යකෝ තල්ලු කරේ මම. දෙයියෝ කියන්නේ මමනේ කියලා. මට හරි පුදුමයි හිතුණා. දැන් වලේ වැට්ටුවට දෙයියන්ට හෙන ගහපන් කියලා කිව්වේ නෑ. තල්ලු කළා මං ගොඩට අරන් දුන්නාම දෙයියන්ට ස්තුතිවන්ත වේවා කියලා. ඉතින් ඒ නිසා අර අපි නිරන්තරයෙන්ම අපි පුදුම දෙයක් Tamanට සැබෑ ලෙස උපකාරක කෙනාව හඳුනාගන්නේ නැති ස්වභාවය. දැන් උපකාරක සත්තු දැන් හරක කියන සතා මිනිහට පුදුම උදව් කරන සතෙක්. නිග්‍රහශීලීව කෙනෙක්ව හඳුන්වන්නත් පාවිච්චි කරන්නේ හරකා. ඊට පස්සේ බූරුවා පුදුම උපකාරක සතෙක්. එතකොට බූරු හඳුන්වන්නේ නිග්‍රහ කරන්න පාවිච්චි කරන සතා. අපිත් තරහ ගන්න පුරුදු වෙලා ඉන්නෝ බූරුවා කියලා කිව්වහම මන්නම් කියන්නේ සතුටු වෙන්න. ඒ තරම් සමාජ සේවකේ තවත් නැහැ. මිනිස්සුන්ට උඩට නැගෙන්න හදාගත්ත අර අට්ටාලි වගේ හිකුත් තියෙනවා. ওই බාස්ලා එහෙම පාවිච්චි කරනවා. ඒ මිනිස්සයව දරාගෙන සම්පූර්ණයෙන්ම ඉන්නේ ඒ අට්ටාලේ. ඒකට කියන්නේ බුරුව කියලා. මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නේ? එතකොට මිනිස්සු හරිම සන්තෝෂ වෙනවා. සිංහයා ඔයා හරියට සිංහෙක් වගේ කිව්වහම සන්තෝෂ වෙනවා. අඬන්න ඕන. ඇයි මම එච්චරම සමාජයට පළක් නැති අනුන්ගේ මස් කාලා ඉන්න සතෙද්ද කියලා අඬන්න ඕන. පුදුම වැඩේ. ඇයි උගේ කිරි දොවා ගන්නද? ගොම ගන්නද? කරත්තේ බැඳලා අරන් යන්නද? තමන්ගේ බඩු ටික පිටේ තියලා ගෙනියන්නද? ළඟින් යන්න බෑ, හුණුත් අල්ලන් කනවා. මේ මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා සතෙකුට හිස නමන. දැන් අනිත් රටවල් එහෙම නැහැනේ. වර්ණ තියෙන්නේ, තරු තියෙන්නේ, ඒව තියෙන්නේ. අපි ඉතින් සතෙක් දාගෙන සතෙකුට හිස නමන. ඒ නිසා මිනිස්සුත් ඉතින් සත්තු වෙනවා. ඒ සිංහයා නිකන් නෙමේ ඉන්නේ. සිංහයා කඩුවක් අරන් ඉන්නේ. කඩුව කියන්නේ යුද්ධය. එතකොට මේ සිංහයා හැමදාම මේ සිංහල ජාතිය යුද්ධවල ඉන්නේ. මේ ජාතිය ස්වභාවය කියලා දෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන රත්න වර්ණ ලේ වලින් ලේ ගොඩක කඩුවක් අරගෙන යුද ගහමි. හැමදාම යුද්ධයකට මැදි වෙච්ච සිංහලෙක් ඉන්නවා. ඒව ඉබේට වැටෙන්නේ. දැන් බලන්න ඇමරිකාව වගේ කොඩිවල ගත්තාම ඒ තියෙන්නේ, වර්ණ තියෙන්නේ, අවසානයේ තරු තියෙන්නේ. ඒක ගොල්ලන්ගේ මලා ප්‍රදේශ නිකුත් කරන්න හරි කොහොම හරි කොහොම හරි ඒගොල්ලෝ අහස ජයගත්ත අය. නාසා ඇතන වගේ අහස ජයගන්න පිරිස, ලෝක ජයගන්න පිරිස හලා තියෙනවා. මේව හිතල නෙමේ කරන්නේ, ඒ රටේ මිනිස්සුන්ගේ හැටියට ඒවා ඉබේම ඇඳෙනවා. දැන් ඕක නිර්මාණය කරපු එකන්නේ කොඩිය නිර්මාණය කරපු එකක්. ඒ කොඩිය නියම විදියට නිර්මාණය කරලා තියෙන්නේ. මේ අර බෝකොළ හතර සම්මත නැහැ, පාර්ලිමේන්තුවේ සම්මත නැහැ ওই බෝකොළ හතර. දැන් මේ බනාසේ එකක් කියාගෙන යන්න බෑ. ඕකේ තියෙන්නේ සම්මතයට තියෙන්නේ පුටු කකුල් හතර. තේරුණා නේද? පුටු කකුල් හතරක් තියෙන්නේ අර බෝකොළ හතර ළඟට. ඒ කියන්නේ පුටු කකුල් හතර යට, රජිනගේ පුටු කකුල් හතර යට සිංහයා බල්ලා වගේ ඉන්නවා කියන එකයි ඒකෙන් අර්ථවත් වෙන්නේ. ඒ අර්ථයෙන් තමයි ඒක හදලා තියෙන්නේ. ඒ බල්ලෝ ටික තමයි ඔය ඉන්නේ. රජිනගේ පුටු යට ඉන්න සිංහවෙස් ගත්ත බල්ලෝ ටික. ඒක තමයි ස්වභාවය. ඒක ඉස්සරහට හරස් කරලා ඉරි දෙකක් ගැහුවා. මෙන්න මේගොල්ලෝ තමයි උඹට බැරියල්ස්, ඉස්සරහට යන්න බෑ. ඉස්සරහ ගමනක් තියෙන විදියට නෙමෙයි තියෙන්නේ, ඒව බැරියල්ස් විදියට තියෙන්නේ. හැමදාමත් රටට සිංහලයට බාධාවක් වෙයි, මේ රටටත් බාධාවක් වෙයි, මුස්ලිම් ප්‍රචණ්ඩත්වයත් ඔව් දෙමළ ප්‍රචණ්ඩත්වය හරහට ඉරි දෙක තියෙන ඒ දෙකනේ. තැමිලි පාටෙන් මුස්ලිම් අයත්, කොළ පාටෙන් නෑ මේ කොළ පාටෙන් මුස්ලිම් අය, තැමිලි පාටෙන් ඒ දෙමළ අය. ඒ රටේ ප්‍රවෘත්තිය චිත්‍රය සම්පූර්ණ කොඩිය ඇතුලේ තියෙනවා. ඉතින් මට දුන්නොත් කොඩිය නිර්මාණය කරන්න, මම ලස්සන කොඩිය නිර්මාණය කරලා දෙනවා. සුභවාදී වෙන්න. දැන් ওই පොතක් අපි පිට කවරයක් නිර්මාණය කළත් ඒකේ තියෙන ලොකු අදහසක් එක්ක එනවා. ඒ පොතේ ඇතුලේ තියෙන සිද්ධාන්තයේ නොදැනිවත්වම ඒ පොතේ පිට කවරට එනවා. එයා හිතන්නේත් නැහැ, එයාට තේරෙන්නේත් නැහැ. මං ඕනම පොතක් පිට කවරේ බලලා කියන්නම් මේ පොත ඇතුලේ තියෙන්නේ මේකයි කියලා. හොඳට බලන්න මේ විමුක්තිය විස්ඩම් එක ගැන කතා කරපු පොත් දිහා පොඩ්ඩක් බලන්නකෝ. ඒ වගේම ඔය නොයෙකුත් විප්ලවය මේව ගැන කතා කරන පොත් බලන්නකෝ. නොයෙකුත් මේ පිට කවරෙන් කියන්න පුළුවන් පොත ඇතුළේ තියෙන දේ. ඒක මනුස්සයට නතර කරන්න බෑ. ඒක ඉබේ වෙන දෙයක්. හරි, දැන් අපි ආවේ කොතනින්ද? බූරුවගේ පටන් ගත්තේ සිංහයාගෙන් අවසන් කරේ. එහෙම තමයි. ඒ කතාවට ඒ සම්භාවිතාවයකට එකතු කරගන්න ඕන. මොකද මේ සිංහයා කියන්නේ ඇයි මිනිස්සු මෙච්චර කියලා පොඩ්ඩක් හිතන්න පුරුදු වුණා කරා. මම දන්නේ මට නම් කොහොමවත් හිතේ ඇති කරගන්න බෑ ඒ සතා වැදගත් සතෙක් කියලා. සිංහයෝ ලංකාවේ නැහනේ, සතු උද්‍යානෙ නිසා කැලේ නැහනේ, කැලේ අහුවෙන්නේ නැහනේ, සිංහයෝ නැහනේ. කොහෙද ඉන්නේ? ආ නිකම් ප්‍රසිද්ධ කැලේකද සතු උද්‍යානෙ? කොටුකොල්ල ඉන්නේ එක කියන මන් දන්න. ඔවුන් එක එක රටවල් වලින් ගෙනාවේ ඔවුන්. ඒ ප්‍රසිද්ධ කැලෑවල් වල නෑ දිවියෝ හරේ මේ ඉන්නේ. ලංකාවේ නෑ. මේ සිංහයෙන් උපදිච්ච අය හරේ මෙහෙත් නෙමෙයි. මේ සිය හෙළ සිය රට මිනිස්සු, සිහල සිංහල මේ රටේ මිනිස්සු කියන එකයි අදහස් කරේ සිංහල කියලා. සිය හෙළ සිය රටේ, සිය රටේ මිනිස්සු ඒගොල්ලන්ට කිව්වේ සිංහල. දැන් ඇබෝජිනියස් රට කියන්න පුළුවන් ඒත් සිංහල කියලා. මොකද හේතුව ඒ රටේ සියහෙළ මිනිස්සු. එතකොට මේ රටේ මුල් කාලේ ඉඳලා එන මිනිස්සුන්ට කියන්නේ සිංහල සියහෙළ මිනිස්සු. සියහෙළ සිංහල. ඊට පස්සේ ශ්‍රී ලංකා. එක එක අය තව තව ඔය නම් දාපු ඒවා තියෙනවා. හරි. දැන් අපි සෑම මනුස්සයෙක්ම දුක හඳුන ගන්න ඕන. ඒ දුක දුරු කරන්න ඕන. දුක හඳුන ගන්න ඕන, දුක දුරු කරන්න ඕන. සෑම කෙනෙකුටම දුක තියෙනවා. දුක නැත්තේ නැහැ. අපි එළියට දුක පෙන්වන්නේ නැහැ. දුක ඇතුලේ තියෙනවා. දුක පෞද්ගලිකව විඳිනවා. පෞද්ගලිකව විඳින දුක තමයි ඔබ විදර්ශනාවට ලක් කරන්න ඕන. එළියට මේකප් කරලා දාපු එක්කෙනාගේ නම් කිසිම දුකක් නැහැ. දස් සෙට් එක මැද කොහොම හරි හිනාව තියෙනවා. ඈ කොච්චර මදිපාඩු ගන් තියෙන මිනිස්සෙගේ වුණත් ලොකු කම තියෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් මේ මාන්නය කියන දේ අභිමානය කියන එක වෙනම එකක්. මේ මානය කියන ස්වභාවයේ තියෙන්නේ දියුණු මිනිස්සෙක් ළඟද දුර්වල මිනිස්සෙක් ළඟද? දුර්වල මිනිස්සයෝ මහා මාන්න අධිකයි. ඒකට ඇති හැකි තියෙන්නම ඕනේ. සමහරලාට මුකුත් නැති මිනිස්සයා වුණත් ඒ තියෙන දේ ලොකු කරගත්තාම ලොකු මාන්නයක් එයාට හට ගන්නවා. ඒක තමයි ස්වභාවය. තියෙන දේ ඕනම දෙයක් ලොකු කරගත්තොත් එහෙම. දැන් ඉන්දියාවේ අමුඩයක් ගහගත්ත මිනිස්සේ විල්ලයායක් මැදින් ආවා. මේ පැල් කඩේකට. හැබැයි තුවක්කුවකුත් අරගෙන ආවේ. මං හිත කුරුල්ල එලවන්න හරි මොකක් හරි එකට යන මිනිස්සෙක් කියලා. ඇවිල්ල පැත්තකට තිබ්බහම අනිත් ඊට මිනිස්සු ඔක්කොම නැගිට්ටා. නැගිටලා වාඩි වෙන්න ගිහුවහම වාඩි වුණා. තේ එකක් ඉල්ලලා ලොකු ගාම්භීර ලීලාවෙන් බිව්වා. මං අහුව කවුද කියලා. එයා ඒ පළාතේ ග්‍රාම සේවකලු. ඒ පළාතේ ග්‍රාම සේවක. එයා තමයි ඒ ගම අයිති එක්කෙනා. ඉතින් එයා ඒ සමාජය තුළ එයා ලොකු කෙනෙක් කියලා හිතාගෙන ලොකු විදියට කල්පනා කරලා එයා ඒ තනතුරෙහි ඒ ගම්භීරත්වයේ ඉන්නවා. ඒ ස්වභාවය. මේ සමාජයේ වුණත් ඉස්සරහා ඉන්නේ නිකන් මේ කතාවෙන් පෙරලගෙන යන ක්‍රියාවෙන් හරි මේ උස්සෙන්න උත්සාහ කරන මිනිස්සු. ඒ කියන්නේ මේ ලෝකයා විසින් උසස් කරපු මිනිස්සෙක් හොයාගන්න හරි අමාරුයි. එයා විසින් ලොක්ක වෙලා. එහෙමයි නේද අපිට වැඩිපුර හම් වෙන්නේ? අර සමාජය විසින් අනිකුත් ශ්‍රාවකයා විසින් ඔසවා තබන මිනිස්සෙක් හොයාගන්න හරි අමාරුයි. එයා විසින්ම ලොක්ක වෙච්ච අය තමයි ඉන්නේ. ඉතින් ඒ රැල්ල තියෙනකොට සමහර වෙලාවට ඒක නොකරත් බෑ කියලා හිතෙනවා. නැත්තම් අපි එතන ඕ කැපිල කොන් වෙලා යනවා. නැත්තම් අපේ තියෙන පුටුවත් ඌ අල්ලගෙන වාඩි වෙනවා. එහෙමත් එකක් තියෙනවා. නිසා මානය දුරු කරන්න කියලා දැන් මුකුත් කරන්න දෙයක් නැහැ. මානය දුරු කරන්න මම කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ දුක දුරු කරන්න කරන්න දෙයක් නැහැ. පීඩාව දුරු කරන්න කරන්න දෙයක් නැහැ. තේරුණනේ? තේරුණා. හොඳ මම තා පොඩ්ඩක් කියන්න. රෑ වෙන එක වළක්වන්න වාට කරන්න දෙයක් තියෙනවද? කරන්න දෙයක් නැහැ. එළි වෙන එක වළක්වන්න වාට කරන්න දෙයක් තියෙනවද? නැහැ. මැරෙන එක වළක්වන්න වාට කරන්න දෙයක් තියෙනවද? නැහැ. ලෙඩ වෙන එක වළක්වන්න වාට කරන්න දෙයක් තියෙනවද? නැහැ. පිළියන්නම් කර කර කවුරුත් ඉන්න ලෙඩ වෙන්නේ. විස බීජ නාශක ඖෂධ ඒවා මේව පාවිච්චි කරත් මොන තරම් හෑන්ඩ් වොෂ් දැම්මත් වෛරස් හැදුනා ගියා මොනවා හරි වුණා හැදෙන්න පුළුවන් කරන්න දෙයක් නැහැ. ස්ථීරවම ලෙඩ හැදෙන්න තියෙන කරන්න දෙයක් එහෙම එකක් නැහැ. දැන් එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? කරන්න දෙයක් නැති ලෝකේ කරලා බේරෙන්නත් බැරි ලෝකේ මොකද්ද අපි කරන්න ඕන? මෙතන තියෙන පින්නතුනි තේරුම් ගැනීම ප්‍රඥා දර්ශනයේ පමණයි. යදා පඤ්ඤාය පස්සති. මෙහි යථාර්ථය ගැඹුරින් තේරුම් ගන්න. ගොඩාක් දේවල් වල යථාර්ථය තේරුම් ගත්තේ නැති වුණාට මේ රෑ වෙනවයි කියන එකේ යථාර්ථය අපි තේරුම් ගත්තා. ඒ නිසා රාත්‍රී වෙනකොට රෑට සාප කරන්නේ නැතුව සතුටින් රාත්‍රී බාර ගන්නවා. සතුටකුත් නැහැ දුකකුත් නැහැ. නමුත් අප්‍රසාදයකින් තොරව පිළිකුලකින් තොරව අපි රාත්‍රී බාර ගන්නවා. රයට වරද පටවන්නේ නැහැ. ගමනක් ගිහිල්ලා අඳුර හරි වැටිලා තමන්ට යන්න බැරි වුණොත් එහෙම එයා කියන්නේ මේ බලන්න අපි පරක්කු වුණා වැඩි අපි මීට වඩා වේලාසෙන් එන්න තිබ්බේ මේ කියලා. මොකද අපි දන්නෝ රයේ ස්වභාවය ඒකමයි කියලා. රයිට දොස් කියන්නේ ඒක අපේ වරද බවට පත් කරගන්න. මම හිතන්නේ අන්න ඒ විදියට ඔබේ දුක්වලට ඔබම වැරදි කරුවා වෙන්න. ඔබේ පීඩාවලට ඔබම වැරදි කරුවා වන්න. දැන් ඊට පස්සේ ලෝකයක් එක්ක ඔබට විසඳ ගන්න ප්‍රශ්න නැහැ. හරි ලේසි ප්‍රශ්නේ හකුලවා ගත්තා. ඒ කියන්නේ කුඩා කරලා ගත්තා. එහෙමනම් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබත් එක්ක විතරයි ඔබට. නැත්තම් ඔබ ලොකු අමාරුවක වැටෙන ලෝකෙත් එක්ක ප්‍රශ්න විසඳලා ඉවර කරන්න ගියාම. දැන් එක්කෙනයි ඉන්නේ. හරි සියලු ප්‍රශ්නවලට අයිතිකරුවා දුක්වලට අයිතිකරුවා මමමයි. දැන් මම මමත් එක්ක ප්‍රශ්න විසඳ ගන්නවා. ආන්න ඒක තමයි අර බෝසතාණන් වහන්සේ ඒ බුද්ධත්වයේ ලැබෙන මොහොතේ සස්සතිය කියලා පෙන්වුවේ. ඇත්තෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ අපූර්වට මේ ඒ නිර්වාණ අවබෝධය සඳහා කරන ලද ප්‍රයත්නය. නමුත් මුල ඉඳලම මිනිස්සු හිතාගෙන ඉන්නේ බුදු වෙලා කියලා. නෑ බුදුන් නෑ. අර රාජායතනයට එනකම්ම බුදුහාමුදුරු බුදුන් නැහැ. තේරුණා නේද? මෙන්න මේ රුවන්ගෙහි වැඩ ඉන්න තැනට මෙනකම් බුදුන් නෑ. මෙන්න මෙතන තමයි බුද්ධත්වයට පත් උනේ. තේරුණානේ? මේක තමයි මේ රාජාසනයක් වගේ, රාජමාලිගාවක් වගේ එකක් හදලා මෙතෙන්ට පැමිණෙනකොට තමයි බුද්ධත්වයේ කියන එක පත් උනේ. මේ තමයි මගේ ප්‍රශ්නෙට ලෝකේ ආයේ මේ වගේ කියවේ. මගේ ප්‍රශ්නේ මාත් එක්ක විසඳ ගන්න ඕන. බුදු කෙනෙක් මවාගෙන සක්මන් කිරීම. අපි බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාව මෙන්න මේ අවස්ථාව. අනිත් සියලුම අවස්ථාවල් ඒ බුද්ධත්වය සඳහා ගමන් කරපු අවස්ථාව. දැන් තමන්ගේ ප්‍රශ්නය තමන් කරගන්න බලන්න. දැන් මේ මුතලිංග නාගධරණේ අදහස් කරන්නේ හිත රැකගත්තා. ඒ කියන්නේ නිවන කියන අරමුණ හොඳින් ආරක්ෂා කරා. එහෙම ආරක්ෂා කරගන්න නැතුව ඉස්සරහට ගිහිල්ලා මේ ධර්මය දකින්න පුළුවන් බොහොම ටික දෙන ආරක්ෂා කරගෙන ගිහිල්ලා දකින්න පුළුවන් ටික දෙනකොටයි අනිත් ඔක්කොම මේකේ පරදිනවා මේ ගමනේ. ඉතින් මේ මුතලිංගය කියන්නේ විමුක්ති ඇසට. ශිවලිංගය කියලා කියන්නේ ඒ විශ්වීය ඥාණයට. ඒක තේරුම් ගත්තේ නැති මිනිස්සු ගලෙන් ඇදුවා වෙන මොකද්ද ලිංගය. හදලා ඒක නාවල වතුර බොනවා. ඉතින් මේකට දැම්ම ණයෙක් කියලා මිනිස්සු හිතේ. ඒක තමයි උඩින් ගත්තාම අර්ථවල තියෙන ප්‍රශ්නේ. දැන් මම මේ ධර්මයේ තේරුම් ගන්න කලින්ම පින්නතුනේ මේ බුදුහාමුදුරුව මේ සස්සතියම වැඩ ඉන්න මම කල්පනා කර මෙච්චර මහාවිද්‍යාවක් වහගෙන ගියපු බුදුහාමුදුරුව ගහක් දිහා බලාගෙන ගහට කළ ගුණ සැලකුවයි කියන එකට වැඩි දෙයක් නම් මේකේ තියෙන්න ඕන. අනවිස ලෝචන පූජාව කියලා නෑ මේ වෙන කතාවක් මේ සිතුවම් කරුවා පෙන්නන්නේ. චිත්තරා චිත්‍රෙන් බණ කිව්වා. කවියා කවියෙන් බණ කිව්වා. දේශකයා දේශනාවෙන් බණ කිව්වා. මේ මොකක් හරි බණ කතාවක් මේක ඇතුළේ තියෙන්නේ. ඔය පැරණි විහාරවලට ගියාම පින්නතුනේ තන්නිකර බණ කතා. බණ කතා කියන්නේ සද්ධර්මය. හැම එකකින්ම ඕනනම් මම තේරුම් කරලා දෙන්නම්. ගියපු අවස්ථාවන්වල මේ කරන්නේ මෙන්න මේක. මෙන්න මේ අර්ථය තමයි මේ රහතුන්ගේ උපදෙස් මත එහෙමත් නැත්නම් දර්ශනයට පත්වෙච්ච උදවිය තමයි මේ චිත්‍රකලාව කරලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ අර්ථය දැනගෙන මේ කරලා තියෙන්නේ. අනිත් අයට ඒක තේරෙන්නේ නැහැ. තමන් දෙස බලන්න, තමන් වාඩි වෙලා ඉන්න තැන නැගිටලා තමන් දෙස බලන්න පුරුදු වුණා. වාඩි වෙලා හින්තන ඉඳන් ලෝකයේ දෙස බලන්න පුරුදු වෙච්ච ලෝකේට බුදුහාමුදුරු පණිවිඩයක් දුන්නා. මේ නිවන් මාගේ වාඩි වෙලා ඉන්න තැන ඉඳන් ලෝකයේ දිහා බලන්න එපා. ඔබ වාඩි වෙලා හිටිය තැන, වාඩි වෙලා ඉන්න තැන බලන්න. දැන් ඉස්සල්ලා හිටියේ මෙහෙමනේ. දැන් ඔය වාඩි වෙලා හිටිය තැන එතන ගහ මුලට ගහට පිටුපාල හිටියා. ගහට පිටුපාල හරියන්නේ නැහැ. මම මා දෙස බැලිය යුතුයි. පිටුපාලෙන්ද දැන් කවුරුත් කියනවා මෙතන තමයි බුද්ධත්වය කියලා. හරි ඒකටත් සාදු කියලා කියමු. මෙතන ඉඳලා තාම බුද්ධත්වය නැහැ. තාම පැහැදිලි මා දන්න විදියට මගේ ඥාන දර්ශනේ මගේ මේ සිතලු දෙයක් කියලා ගන්නකෝ. මට හිතෙන දේ මම මගේ දකින ප්‍රමාණය. මොකද මම ඒකට එක මේ උත්තරයක් දෙන්නම්. ඒ තමයි මේ හතරවෙනි සතියේ කවුරු වෙන්නේ? මාර දූවරු තණ්හා රති රාග බුදු කෙනෙක් ඉස්සරහට එන්නේ නැහැ කියන එක තමයි මම දෙන තහවුරු කිරීම ඔප්පුව. එතකොට තාම බුද්ධත්වයට පත් වෙලා නැහැ. තාම බුද්ධත්වයට පත්ුනේ. එතකොට 6 වෙනි සතියේදී තමයි එන බුද්ධත්වයට පත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අර්ථපස්සු බල්ලුක ඒකෙන් ආරම්භ කරන්නේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව ඒ ශාසනික සේවාව ආරම්භ කළා. මේ බුද්ධත්වය ඊට පස්සේ ශාසනික සේවාව ආරම්භ වෙනවා. මේ ටික ගවේෂණ කාලය. ඒක ඇත්තටම ඇත්ත. මේ ධර්ම මාර්ගෙ දියුණු කරගෙන යද්දී අවසාන දර්ශනය එහෙම දකින්න කිට්ට වෙනකොට ඒගොල්ලෝ කියනවා හාමුදුරුවනේ දරා ගන්න බැරි ඉරිසියාවල්, රාගයන්, තණ්හාවල් ගැටීම් මගේ හිතේ හැටගත්තා. ඒවා හරි අමාරුයි. ඒකට හේතුව මේ මාර සේන ඇවිල්ලා ලොකු යුද්ධයක් දෙනවා. ඒ කාලෙදිත් එයා ඒ සිහිය ඒකෙදේ පිටවාගෙන දුකට නොහැටි ඉස්සරහට යා යුතුයි. කෙලෙස් 1000න් වලට ඒ පැත්තට හිත ආසත්ත කර ගැනීමෙන් දැන් මේකයි තියෙන්නේ. දැන් එයාට මොනවා හරි කෑමක් කන්න ආස වුණයි කියලා ඒක නොකා ඉන්න කියන එක නෙමෙයි. එයා ඒක කෑවත් ඒකට එයා ආසත්ත නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. මොකද හේතුව මේ මායාව කොහොම හරි බලන්නේ සසර රඳවන්න. මායාවෙන් මොනවා හරි එනවා. මොකක් හරි එකක් ඇවිල්ලා කියනවා. ඕන තරම් මාර බලවේග වලට හසු වෙලා මේ ධර්මයෙන් බැහැර වෙච්ච අය ඉන්නෝ. ඉතින් ඒගොල්ලොම දන්නේ නැහැ මායයට හසු වුණා. මොකද හේතුව මායයා එන්නේ මේ හාමුදුරුවන්ගේ පැත්ත අරගෙන, බුදුහාමුදුරුවන්ගේ පැත්ත අරගෙන නෙමෙයිනේ. මායයා එන්නේ ඔබේ පැත්ත අරගෙන. ඔබට වංචාවක් කරපු මිනිස්සයෝ හැම විටම ඔබට වංචාවක් කරලා ඇත්තේ ඔබට උදව්වක් කරන්නම් කියන ස්වරූපයෙන්. වැඩි විනලට භාණ්ඩයක් විකුණලා ඇත්තේ ඔබට ඔබට මේ ගොඩක් ඔබට නිසා මේ අඩුවෙන් දෙන්නේ කියලා නේද? මිස්ටර් නිසා, මැඩම්ට නිසා මම මේක මේ ගානට දෙන්නේ කියලා තමයි වැඩි මිලට පස්සේ බලනකොට දීලා තියෙන්නේ. ඒ වගේ තව විශාල මුදලකුත් වැඩිපුරත් එක්ක අරගෙන තියෙන්නේ එහෙමයි. ඉතින් මේ මායාවේ ස්වરૂපයත් ඒක. මායය සෑම විටම එන්නේ ඔබේ පාර්ශවයෙන්. අනිත් ප්‍රතිවිරුද්ධ පාර්ශවයකින් නෙමෙයි එන්නේ. මායය සෑම විටම එන්නේ මේක හඳුනගන්න මේ දෙන උපදේශේ ඔබේ පාර්ශවයෙන් එන්නේ. දැන් ඔබේ මොනවා හරි ලයික් එකක්, කැමැත්තක්, චින්තන රටාවක්, වින්දනයක් තියෙනවා නම් ඒකත් එක්ක තමයි මායя එන්නේ. ප්‍රඥාව තිබුණොත් විතරයි බේරෙන්න පුළුවන්. මට මේ සමාජේ නොයෙකුත් අභියෝග මායя දුන්නා. සමහර අභියෝගවල ස්වરૂපය මට හිතාගන්න බැරි නිසා ඒ අභියෝග වලට ගිහිල්ලා බැලුවා. ඒ தත්ත්වයට පත් වෙලා බැලුවා. බැලුවාම ඒ අභියෝගවල තියෙන නිස්සාරත්වය මම තේරුම් ගත්තා. ඒක තමයි ස්වરૂපය. ඕන කෙනෙකුට හිතෙනවනේ තනතුරු වලින් හිසස් වෙන්න හිතෙනවා, ප්‍රසිද්ධ වෙන්න හිතෙනවා, දේශපාලනය කරන්න හිතෙනවා. එම නැත්තං විවිධ දේවල් Tamanට අභියෝග දෙනෝ ජීවිතේ. ඒ හැම දෙයකම තියෙන මායාව ඉගෙන ගන්නවා. එහෙම නැත්තං ආදරය කරන්න, විවාහ වෙන්න, ඔය වගේ දේවල් වගේ පවා දෙනවා අභියෝග. ආදරේ යථාර්ථය දැනගත්ත කට්ටිය ආදරේ කරයිද? ඔය ආදරේ කියවම විවිධයි, ඒක ප්‍රභේද තියෙනවා. නමුත් මේ 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 හට ගන්නා වූ ලෝභ ద్వේෂ මෝහ මාද මාන මද මානත් එක්ක තියෙන මේ ස්ත්‍රී පුරුෂ ආදර තියෙනවා. තේරුණා නේද? මේවා තුල තියෙන තන්නි කරාම බොරුවක් වංචාවක් කියලා තේරන බුදු වදනේ තියෙන්නේ. රූපයට කැමති අය රූපෙ තිනකන් ඉදී මහන, මුදලට කැමති අය මුදල තිනකන් ඉදී මහන, ගන්ධයට කැමති අය ගන්ධය තිනකන් ඉදී මහන, සුවඳට කැමති අය ස්පර්ශයට කැමති අය ස්පර්ශය තිනකන් ඉදී මහන. සිතෙහි වින්දනයක් සතුටක් හටගන්නේ ඒ වයින්. අන්න ඒකට යා කියන ආදරය කියලා. එහෙම නැත්නම් ලයික් එක, චොයිස් එක බවට පත් වෙනවා. අර දේවල් වලින් හැමතිස්සෙම හැපි එක ගලාගෙන එනවා නම් එයා ඒකට කියන්නේ ආදරය කියලා. දරුවගේ හිතේ වුණත් ඔච්චරයි. මම මේක වංචනික දෙයක් නෙමෙයි, මේක මානසික ස්වභාවය කියලා තේරෙනවා. දරුවට වැඩි අම්මද උදව් කරන්න කැමති කැමති දේවල් ගෙනල්ලා දෙන්නේ අම්මට ආදරේ. තාත්තද වැඩිපුර ගෙනල්ලා දෙන්නේ ගමන් කැමති 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 දේවල් තාත්තට ආදරේ. ඒක තමයි ස්වභාවය. හාමුදුරුවොත් එහෙමයි. හාමුදුරුවන්ට අවශ්‍ය අවශ්‍ය දේවල් අරන් දෙන්නේ මොන දායකයද? ඒ දායකයට බොහොම කැමතියි. අනේ මේ මහත්තයා තමයි අපි මේ බලාගන්නේ, අපිට උදව් කරන්නේ ඈ මේ මහත්තයා තමයි කියලා. ඉතින් වරුණාවල් අගේ කිරීම, උසස් කිරීම ඔක්කොම තියෙන්නේ එතකොට. එතකොට මොකද්ද මේ තියෙන්නේ? අනිත් කෙනා පිනවෙනවා නම් ඕ එයාගේ සතුටක් හැටගන්නවා. ඒකට මේ මේ ලෝකයේ ඒවා වෙනුවෙන් රැඳී සිටින එකේ තේරුමක් නැහැ. මේවා හරීම පටු දේවල්. ඒ පටු දේවල් පවතින්නේ ඒ තුළ විද්‍යාවක් තියෙනවා. ඒ විද්‍යාව තියෙනකම් පමණයි පවතින්නේ. මේ ලෝකෙට දොස් කියන්න බෑ. මමත් එහෙමයි, ලෝකෙත් එහෙමයි. තේරුණා නේද? ඒ කා ළඟත් තියෙන මානව ස්වභාවය. කා ළඟත් තියෙන මානව ස්වභාවය. එතකොට හැබැයි මානව ස්වභාවය Taman තේරුම් අරගෙන ඒ මානව ස්වභාවයට මම මගේ ආත්මය කියලා හසු නොවි ඉන්න ඔබ අවබෝධයට පත් වෙන්න ඕන. ඒක මානව ස්වභාවය කියලා අතහැරලා දාන්න බෑ. ඒ මානව ස්වභාවයට ඔබ හසු නොවි ඉන්න එකට තමයි කියන්නේ මිනිස් ගතිය. ඒ මිනිස් ගතියට හසු නොවි ඉන්න ඕන, තිරිසන් ගතියට හසු නොවි ඉන්න ඕන, යක්ෂ ගතියට හසු නොවි ඉන්න ඕන, පෙරේත ගතියට හසු නොවි ඉන්න ඕන. දැන් තේරෙනව නේද? මහා ප්‍රඥාවක් ඕන, හොඳ සිහියක් ඕන ජීවිතය කියන එක තේරුම් ගන්න කියන්නේ. නැත්නම් අපි මොනම හරි පැත්තකට අල්ලලා ඇදලා දානවා. ශ්‍රද්ධාව විතරක් දෙනවා. කොහොමද වෙන්නේ? එයා ඔහේ පන්සල බෝ මලුවක් අතු ගාගෙන ඔහේ ඉන්නවා. දම්පින්කම් කරගෙන ඒත් යනවා, මේත් යනවා, අනුරාධපුරෙත් යනවා, ගිරිවේරෙත් යනවා, 84 මල් වලටත් යනවා, පහම් පූජාවටත් යනවා. ඈ හැමදේම හොඳයි. ඉතින් ඒ අතින් බලනකොට හොඳ මිනිස්සෙක්. හැබැයි ආව ඒ නිසාම අල්ලලා ඒකට කොටු වෙලා. එහෙම නැත්තම් ගැටෙන හිත හට ගන්නවා. ඔය මේ සංඝයා වහන්සේලා කියන බණ මම දන්නවා. ඔය බණ ඕනේ අපිට. අපිට වැඩගත් මේ ජොබ් එකක් කරලා රස්සාවක් කරලා සල්ලි ටිකක් අම්බ කරගන්න. ඒකෙන් නේද මේ ඔක්කොම දුවන්නේ. ඒ නිසා සල්ලි තමයි වැදගත්ම දේ. සල්ලි තමයි ලෝකේ තියෙන හොඳම දේ කියලා එයාගේ හිත තිබුණා. එයා ඉතින් සල්ලි හම්බ කරන්න යනවා. මේ කිසිම අන්තයකට බර වෙන්න එපා කියලා මේ කියන්නේ. දැන් මම ඒකාන්තයක් පැහැදිලි කරාම ඒ අන්තේ විතරයි දෝෂේ තියෙන්නේ. අනිත් අන්ත හොඳයි ඇති කියලා හිතන්න එපා. සියලු අන්ත වලින් නිදහස් වෙන්න ඕන. ඇයි අපි සියලු අන්ත වලින් නිදහස් වෙන්න ඕන? මේ අන්ත කොහොම සියල්ලම අපිම මවාගත්ත හදාගත්ත ලෝකයෙන් ලැබිච්ච අන්ත. පෙර ලෝකේ දුන්න අභියෝගයක්. ඒ අභියෝගේ අපිට හොඳයි කියලා හිතෙන්නේ නැති. ඒ අභියෝගයත් එක්ක යනවා වෙන්න පුළුවන්. එහෙස මොන අභියෝගයක් ජය ගන්න මාවතක ඔබ හිටියත් ඒ අභියෝගයේ සමග ඒ වෘත්තිය සමග ඒ ශේස්ත්‍රයේ සමග ඌවද ඔබ ඔව් මම මගේ ආත්මය කරගන්න එපා. දැන් මම පැවිද්දෙක්නේ. මම පැවිදිකම මම මගේ ආත්මය කරගන්න හොඳ නැහැ. දැන් ඔබ වෛද්‍යවරයෙක් නම් වෛද්‍යකම මම මගේ ආත්මය කරගන්න හොඳ නැහැ. ඔබ ඉඩ වතුපිටි ඉඩ කඩම් හිමියෙක් නම් වතුපිටි ඉඩ කඩම් හිමියෙක් හැටියට මම මගේ ආත්මය කරගන්න හොඳ නැහැ. ඔබ ලස්සන කෙනෙක් නම් රූපයෙන් හිතාගෙන ඉන්නවා නම් ඒක මම මගේ ආත්මය කරගන්න හොඳ නැහැ. ඔබට ගොඩාක් බලය තියෙන දේශපාලන හිතවතුන් ඉන්න කෙනෙක් නම් ඒ බලය මම මගේ ආත්මය කරගන්න හොඳ නැහැ. එහෙම කරගත්තොත් මොකද වෙන්නේ යාට? එයාට අලුතෙන් විදර්ශනා බුද්ධියක් වැඩෙන්නේ නැහැ. එයා ඉත්තදෝම ලගිනව හරකට හරක ගාලට ගාල් කළා වාගේ. හරක ගාල් කළාම එයාට යන්න බෑනේ. ඒ කොටුවේ තමයි එයා ඉන්න ඕන. මෙන්න මේව තමයි මාරයා විසින් හදලා දෙන ගාල්. ගාල ඔබව නතර කරන, ඔබව සසර රඳවන ගාල. එනිසා ගන්න එපා. ප්‍රඥාව තියෙනවා නම් පින්වතුනි කිසිම තැනක රැඳෙන්න හිතෙන්නේ නැහැ. හැමතැනම ආදීනවේ දකින්න. තේරුණා නේද? මං කුඩා කාලේම දැක්ක වැඩිහිටියෝ කිසි කෙනෙක් මේ ගමන් කරන අභියෝගවල මට කවදාවත් පූර්ණත්වයට පත් වෙන්න බෑ කියලා මම තේරුම් ගත්තා. සමහර අය ගුරුවරයෙක් වෙන්න ඕන, සමහර අය ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන, ධනවතෙක් වෙන්න ඕන, සමහර අය හිතනවා නළුවෙක් වෙන්න ඕන, ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕන කියලා. ඒක කිසි දෙයකින් පූර්ණත්වයට පත් වෙන්න බෑ කියලා, ඒ කිසිම දෙයක යථාර්ථයක් නෑ කියලා දැක්කා. ගුරුවරයෙක්ගෙන් අහලා ගුරුවරයාගේ ජීවිතේ කතාව ඉගෙන ගන්නවා. නළුවෙක්ගෙන් අහලා නළුවගේ ජීවිත කතාව ඉගෙන ගන්නවා. කනළුවෙක් කිව්වා මං දැන් පැය 4ක් තිස්සේ තද කරගත්ත චූබරක් තියෙනවා, මේක දාගන්න තැනක් හොයන්න කිව්වා. මේ දින වැසිකිලි වලට යන්න බෑ, කිට්ටු වල යන්න බෑ. ඉතින් මම මේ බලාගෙන ඉන්නේ මේක ඉවර වෙනකන් යන්න කියලා. මේ මිනිස්සේ විඳින දුක. මම මෙච්චර වෙලා මේක නිදි මරනවා. මම ගෙදර ගිහිල්ලා නැහැ දැන් මාසිකේ. ඒ ලස්සන ඒ සිනාව ඔක්කොම තියෙන මේකප් එකේ ලයිට් එකේ මම ඕවා අත්ින්දා. ටෙලිනාට රඟපාන්නම ගිහිල්ලම තමයි අත්තින්නේ. දැකලා නැහැ නේ මං ඉන්නේ ටෙලිනාටේ. පොඩි පොඩි ටෙලිනාට තිබ්බා. එහෙම හිටියා නම් දැන් මේ වෙනකොට ජනප්‍රිය නළුවෙක් ඈ. දැනුත් නළුවෙක් වගේ තමයි නේද? ඒ දැනගත්ත මේක නෙමේ සමාජය, මේක නෙමේ ලෝකය, මේක තුල මේ තියෙන යථාර්ථයක් නෑ, මේකේ උසස් බවක් නෑ කියලා ඒක දකින්න බොහොම ඉක්මනින් දකින්න. එතකොට ඒක මනසේ අතහැරෙනවා. ඒක ඔන්න සේවනයෙන් ප්‍රහාණය කරනවා කියන්නේ ඔන්න ඕකට. ඒක අපි ආශ්‍රය කරද්දී ඒකෙන් සැබෑ අත්දැකීම අපිට ලැබෙනවා. ලැබුණට පස්සේ ඒක ගැන ලොකු මේව එකක් නෑ. දැන් සමහර අය ඔන්න මේ දුක් ඉඳලා පොර කාලේ යනවා නිව්සීලන්ඩ් වලට යන්න ඕන, කැනඩාවට යන්න ඕන, එංගලන්තයට යන්න ඕන කියලා. එංගලන්තේ ඉඳලා එපා වෙලා කට්ට කාලා හොඳටම එපා වෙලා මේ ලංකාවට එනයි නැද්ද? එංගලන්තේ තිත්තයි කියලා, ඇමරිකාව තිත්තයි කියලා එනයි ඉන්න. මොකද හේතුව ඒකම තුලම එයා ඒ අත්දැකීම ලබද්දී ඒ ආදීනවත් එක්ක ඒ පැවැත්මත් එක්ක එයාට ඒ දේම ඒ රටම ඒ දේවල්ම තිත්ත වෙනවා, එපා වෙනවා. ඒක මහා පුදුම දෙයක්. තුන්වෙනි පරම්පරාවේ වගේ ඕනම ධනවත් පරම්පරාවක තුන්වෙනි පරම්පරාව දුප්පත් වෙනවලු. ඒකට හේතුව තමයි අර පළවෙනි පරම්පරාව බොහෝ අමාරුවෙන් හරි හම්බ කළා. දෙවෙනි පරම්පරාවට බොහෝම හරි උගන්වනවා මේක රැකගනින් කියලා. එයා බොහොම හරි මේක රැකගන්නවා දෙවෙනි පරම්පරාව. තුන්වෙනි පරම්පරාව එහෙම දෙයකුත් කියලා දෙන්නේ නැහැ. ඔය තියෙන දෙයින් කාල බීලා යාව ඔය පෝසත්යෙන් මහ පසුබිමේ සන්තෝෂෙන් ජීවත් වෙනවා. ජීවත් වුණා මේක රැකගන්නවත් දියුණු කරන්නවත් ඥානයක් ගුණයක් මෙයාට හිතට එච්චර එන්නේ නැහැ. සල්ලි මිල මුදල් කියන එක අගයක් නැති වෙනවා. අගයක් නැති වුණාම ඕව වෙන වෙන පැති වලට මනස ගියොත් එහෙම ඒ પરම්පරාව දුප්පත් වෙන ගතියක් හට ගන්නවලු. ඒක සමාජ විශ්ලේෂකයන් කියන යංගිසි සිද්ධාන්තයක්. එහෙම නොවෙන්න තැන් කලාතුරකින් ඇති. ඒ කියන්නේ හැම දෙයක්ම පරිහරණය කරද්දී ආදීනෝය තුල යාට ඒ දේවල් අගයක් නැති වෙනවා. ඔන්නෝකයි ස්වභාවය. පරිහරණය තුල අගයක් නැති වෙනවා. දැන් ඔබට තියෙන ආසත්ත කම් වලටත් වෙදකම ඕකේ කියලා හිතා ගන්නකො. එක නුවණින් බලන්න ඕන. නොනින් බලන්න ඕන. මොකද මේ හිතම තමයි මේක තේරුම් ගැනීම. හොඳට මතක තියාගන්න ධර්මය කියන්නේ එක තැනකට කොටු වීමක්, එක තැනක මනස හිර කර ගැනීමක්, කිසිම සිතුවිල්ලක් නැතුව එන්නේ නැතුව වාසය කිරීමක්, එහෙම නෙමෙයි. පූර්ණ යථා අවබෝධයක්. ඔන්න කවුරු හරි මිනිස්සෙක් මට අහවල් මිනිස්සයා ගැන කියලා ඔන්න ලොකු කතාවක් කියනවා. මං සද්ද නැතුව අහගෙන ඉඳලා කියනවා. මං දන්න ඔය මිනිස්සයා. ඔය මිනිස්සයා මගේ ඥාතිත් වෙනවා. ඔය මිනිස්සයා මං කුඩා කාලේ ඉඳලම දන්නවා. ඔබ ඔය පෙන්නා දුන්නු කියූ කතාවට වඩා වෙනස්. ඔබ ආශ්‍රය කරලා තියනවද? ඔහු කියනෝ නැහැ කියලා. දැකලා තියනවද? ළඟට ගිහින් කතා බහ කරලා තියනවද? නැහැ කියනෝ. එහෙනම් ඔබ කවුරු හරි කියපු කතාවක් නේ ඔය කියන්නේ. ම්? මොකක් හරි පොඩි වචනයක් ඔය අහලා නෙවෙයි කියන්නේ. ඔව් මම දන්න හොඳට. ඒකම තමයි සමහර භාවනාවල් ගැන කියද්දිත් ඔහොමයි. අහවල් භාවනාව, අහවල් තැන, අහවල් කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා. අඳුරනවද එයා? ළඟට ගිහින් කතා බහ කරලා තියෙනවද? ඒ භාවනාව ඔබ ප්‍රගුණ කරලා තියෙනවද? පස්සේ කියනු නෑ කියලා. එතකොට කොහොමද ඔබ ශ්‍රේෂ්ඨයි කියන්නේ ඒක? මේ කට්ටිය ගොඩක් යනවා ඒකයි. එහෙමනම් මේ යථා අවබෝධය ජීවිතේ පූර්ණ අවබෝධයක් ඇති වෙච්ච තැන මම මේ එක උදාහරණයක් කිව්වේ. ඒ වගේ වස්තු වේවා, රූප වේවා, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේ දේවල් අප්‍රමාණ එනකොට යාට ඒක එපා වෙනවා. දැන් විදේශ රටක ගියාම එක මහත්තයෙක් කිව්වා, ස්වාමීන් වහන්සේ අපි ආපු කාලේ නෝනත් ලංකාවේ හිටියේ අපි හැමදාම කීයක් හරි හම්බ කරගෙන අපි ගේ නයිට් ක්ලබ් ගියා. ගිහිල්ලා අපි ඕකේ නිර්වස්ත්‍රව නැටුවා. ගෑනුයි මිනිස්සුයි ඔක්කොම කවලමේ. ලංකාව වගේ නෙමෙයි සුද්ධ හොඳයි කිව්වට තියෙන්නේ හොඳ හොඳ සෙල්ලම් තමයි අර පැතිවල. ඈ නිර්වස්ත්‍රව ජීවත් වෙන ගම්මාන තියෙනවා. නිර්වස්ත්‍රවම ඇතුල් වෙන හෝටල් තියෙනවා. ගිහිල්ලා නැතු ඇති කට්ටිය තාම එක්කෙනෙක්වත් නෙමෙයි. හරි අපූර්ව ඒවා තියෙනවා. ඒ වගේ හැටෝ කියන්නේ දැන් සායනාස ළඟින් යද්දී පිළිකුලක් ඇති වෙනවා. කොනිකන් අසූචි පිටක් දකින්න වගේ කිව්වෝ තේරෙන්නේ. අර නන්ද කුමාරයට ජනපද කල්යාණීව වැඳිරියෙක් වගේ පෙනුනා වගේ. ඒක එහෙම වෙනවා. මේ ධර්මයේ විශේෂයෙන් අවබෝධ වුණොත්, ජීවිත අවබෝධය ඇති කරගත්තොත් එහෙම ඒක එහෙම වෙනවා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දෙයියෝ පෙන්වුවේ නැහැ. ඒ බොරු කතාව ධර්මයේ පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ. මේ කවුරු හරි විනාශ කරන්න ලියපු ඒවා. දෙයියෝ පෙන්වන බුදුහාමුදුරනේ පිස්සුය. බුදුහාමුදුරු කෙනෙක් පහල කරගත්තේ ධර්මයේ. ධර්මයේ පෙන්වුවේ නැරෙන් දෙයියෝ පෙන්වනවා. දෙයියෝ පෙන්වුවේ ධර්මයේ කිව්වහම මම මාර හිතේ මවාගෙන හිටපු දේවල් මොකද්ද කියලා හිතුණා. මේකනේ දහම් බලන්න බුදු කෙනෙක් කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ ලෝකෙ බුදු කෙනෙක් විතර මේ ධර්මයේ අගය කවුරුවත් දන්නේ නැහැ. මම දන්නෝ මේ අගය. නමුත් අපේ මිනිස්සුන්ට එහෙම කියලා දෙන්න යන්න බෑ. එහෙම කියන්න ගියොත් අපි දෘෂ්ටි පතුරවනවා, විකෘති කරනවා කියලා අපිට නිග්‍රහ කරනවා නේ. මේ පහර දෙනවා. නැත්නම් ඉතින් අපි හරි කැමති මේ මිනිස්සුන්ට මේක හැමෝටම අවබෝධ වෙනවට අපි හරි කැමති. නමුත් මීට වැඩි දෙයක් කරන්න යන්න බෑ. එහෙම කරන්න ගියොත් ඒක පන්සල් වලින් බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. පුජ්‍යලයන්ගෙන් බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් අපි මෙතන හිතමුකෝ එක 1000ක් සෙනග ඉන්නවා කියලා. මේ 1000 අතර එක මෝඩයෙකුට මේ මුළු 1000කීම දේශනේ විනාශ කරන්න පුළුවන්. අසංයමයෙන්, අසංවරයෙන්, අනවබෝධයෙන්, ද්වේෂයෙන් කෑ ගැහුවා නම් ඒ මනුස්සයාට ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා බුදු කෙනෙක් නම් මේකේ මහා පුදුම අගයක් දැක්ක. ඒකයි තමන්ගේ පුංචි පුතා අවුරුදු 7 ඉන්න ඇඟිල්ල එල්ලගෙන ගිහිල්ලා මේ ධර්මය කියලා ධර්ම අවබෝධය කරේ. දන්නව ගොඩක් කායික දුක් පීඩා, දුක් ගැහැට මේ සාසනයට ඇතුළු වුණාම විඳින්න වෙනවා කියලා. නමුත් ඒ දුක් මොනවද? මේ සංසාරේ දුක් බොහොමයි. ඔන්න මේ 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 මේවා මකලා දාන්න මෙන්න මේ විමුක්තිය තේරුම් ගන්න ඔය රජසැප වින්ද වගේ නෙමෙයි කියලා බුදු කෙනෙක් ඒ සැපට වඩා කැමතියි. මං කැමති අද මේ රටේ ජනාධිපති ජනාධිපතිකමෙන් අස්සෙලා ඇවිල්ලා මේ ධර්මයේ දකින්න නම් මං කැමතියි. මොකද ඊට වඩා මේක ශ්‍රේෂ්ඨයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඒක අයින් කරලා දාලා ඇවිල්ලා අද මෙහි බනහල් නිවන් දකින්න නම් මේක ශ්‍රේෂ්ඨයි. අරකට වඩා. ඒක ශ්‍රේෂ්ඨයි. ඔය ඇත්ත ඔය ඔක්කොම ටික දාලා නිකම්ම මහාන වෙනවා කියන තැනට නෙමෙයි මේ මම දකින්නේ. මේ මහාන වීම කියලා දකින්නේ ධර්ම අවබෝධය. සමහර අය මහාන වීම කියලා දකින්නේ හිස මුඩු ගල්ලා කහපාට සිවුරු ඇඳ ගැනීම. මා දකින්න මහානකම සත්‍ය අවබෝධය. ඉතින් මට ඒ ඇඳුම එයා ළඟ තිබුණත් එකයි නැතත් එකයි. ඉතින් ඒ ඇඳුමේ ඇතුලේ ඉඳි ධර්ම අවබෝධය නැත්තම් එයා නිකම්ම ගිහියේ. එයා ගිහිගේ ජීවත් වෙන කෙනෙක්. ඒ අවබෝධය ඇතුව ගිහිගේ හිටියත්, ගිහි ඇඳුමක් ඇඳලා හිටියත් මට එයා හාමුදුරු කෙනෙක්. මෙහෙණින් වහන්සේ නමක්, එහෙම නැත්තම් ස්වාමීන් වහන්සේ නමක්. ඔන්න ඔබ තේරුම් ගන්න. බුදුහාමුදුර ඇඳුම් ඇඳපු අයටම පමණක් නෙමෙයි මහාන කියලා කිව්වේ. දාරු චීවරට මේ මහාන ඔසවා ගන්න. බුදුහාමුදුර කල්පනා කරා අනිත් භික්ෂුන් වහන්සේලා මේ බුදුහාමුදුරන්ට මන් දන්නේ මොකක් හරි දානෙට වැරදි දෙයක්වත් වැළඳුණාද? මේ මහන කියන්නේ මේ අයිනක වාඩිලා ඉන්න මේ කොලාත්තක් ඇඳගෙන ඉන්න මිනිස්සුෙකුට. ඔබ හිතන්න එපා මේ සොඳුරු හරි ලස්සන කියලා. ඇඟේ හැම තැනම කුණු දුහවිලි තියෙන, අවුවට පිච්චිලා කළු වෙච්ච, තොල් පැලිච්ච, කෙස් ටිකේ අපිරිසුදුව ගඳ ගහන, දර කෑලිකෝ පතුරු ටිකක් වටේ නිකන් ඉන වටේ එල්ලගත්ත හිඟන්නෙක් වගේ මිනිස්සෙක් මේ දකින්නේ. සොඳුරු විදියට චිත්‍රය ඇඳලා තිබ්බට ඈ දැක්කොත් ඔබ මේ නාහි වහගෙන යන මට්ටමේ යාචකීක් වගේ ඉව මෙයා උස ගන්න කියලා උසගෙන අරගෙන ගිහිල්ලා ආදාන කටයුතු කරා. කොහමරි ඉතින් අවබෝධ කරගත්ත ඒ මනුස්සයට හැඟුණා මම දැන් මෙරේද මට මේ දැන් කියන්න තරමේ. එහෙමනම් මෙන්න මේ ආකාරයෙන් උපාසකය සංවර වෙන්න දුටුවා දුටුව පමණයි. සිතුවිල්ලක් පහළ වුණා පමණයි. ඇසුවා ඇසුව පමණයි. වින්දා වින්ද පමණයි. ඒකෙන් කිසි දෙයක් අතීතයට අනාගතයට වර්තමානයට ගෙනියන්න එපා, නොගෙනියන්න. අන්න ඒකයි මගේ සංවරය. දැන් ඒ කාරණේ 100ට 100ක ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් මේකේ දැන් ඇහෙද්දී ඔය පිරිනතුන්ට මේ කාරණෙන් ඔන්න එක්කෙනෙකුට 100ට 5යි තේරෙන්නේ. එක්කෙනෙකුට 100ට 20ක් 30ක්, තව කෙනෙකුට 100ට 60 70ක්, තව එක්කෙනෙකුට 100ට 95ක් තේරෙන්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඒක මහා ගැඹුරු අරුතක් තියෙන ගැඹුරටම තියෙනවා. දැන් මගේ ළඟත් ඒ කාලේ තිබ්බා. මේකට එන පළවෙනි උත්තරේ මල්ලගෙන සෑහෙන ගතියක් තිබ්බා. මම ඊට පස්සේ පුරුදු වුණා පළවෙනි උත්තරේ ගන්න හොඳ නැහැ, දෙවෙනි උත්තරේ තමයි ඕ ඇත්ත තියෙන ටිකක් කියලා දෙවෙනි උත්තරේ අල්ලන්න පටන් ගත්තා. ඊට පස්සේ තේරුම් ගත්තා දෙවෙනි උත්තරේටත් වඩා ටිකක් රසවත් වෙයි නේද තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ අල්ලන්න පටන් ගත්තා. ඔන්න ඔහොම 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 ගිහිල්ලා තමයි 100ට 100ක් උත්තරේ ආවම ප්‍රශ්නේ උත්තරේ දෙකම මන් ළඟ නැති වෙනවා කියලා මම දැනගත්තේ. ඉතින් මෙන්න මේ විදිහ අනුගමනයක් කරන්න ඔබ පළවෙනි උත්තරෙන් සෑහීමටපත් වෙන්න එපා. එහෙම වුණොත් ඔබ ළඟ විදර්ශනාවක් නෑ. පළවෙනි උත්තරෙන්ම සෑහීමටපත් වෙන්න එපා. ඒගොල්ලෝ තමයි අර පදපරමය. පොතේ කිව්ව විදියට කිව්වනම්, සමාජයේ ප්‍රචලිත විදියට කිව්වනම්, ගරු සම්භාවනීය කෙනෙක් විදියට කිව්වනම් ඔන්න පිළිගන්නවා. දැන් මේ ධර්මයට සමහර අය එන්නේ නැති හේතු තියෙනවා. මේ මහා ලොකුවේ ධර්ම අවබෝධයක් තියෙනවා ඒ හාමුදුරුවයි කියලා කිව්වට ඔය පේන්නේ ආව ෆෑන් ටික දැම්මා, වටේම කරගිලා ඒසී ටික දැම්මා, ඊට පස්සේ කැමරාවත් ගන්නට සෙට් කරලා බැලුවා, ඒකත් දැම්මා. ආව හාමුදුරුව Facebook ගියා, ගිහලා live start කළා. රෙකෝඩින් එකක් තිබ්බා ඒකත් දැම්ම පොඩි මිනි ගෙඩියකුත් තියාගෙන ඉන්න ඕකටත් ඉඳලා ඊටට තට්ටුවක් දානවා මොකද්ද අප්ප මෙයාගේ බන එහෙම නෙමෙයි හරි විදියට මං කරන්න තිබුණ මෙතන පොඩි හදන්න ඕන අර පරණ විදියට වගේ පොඩි ආට් එකකට පොඩි අතු මැස්සක් වගේ එකක් හදලා මල් වලින් සරසලා ලයිට් බබලු ටිකක් එහෙම දාලා පාත්‍රෙත් කරේ ඉල්ලගෙනම ඉන්න ඕනේ. ඇවිල්ලා පාත්‍රේ පැත්තකින් දිබ්බා. කට්ටිය පාසෝදලා ඊට පස්සේ ඕ හරි ගම්බීර ලීලාවෙන් ඒක කතා කරන්න ඕන. එතකොට මාව වන්දනා කරන්න පටන් ගන්නවා. මම දන්නවා. මට ගෞරවය දිනා ගන්න පුළුවන්. මම ඇති කරන්නේ මට ගෞරවය නෙමෙයි. මා ඇති කරන්නේ ධර්මයට ගෞරවය. මට ශ්‍රද්ධාව ඇති කරගන්නයි මං කිසිම කෙනෙක්ගේ. මා ඇති කරන්නේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව. මාව දකින්න මාව අනුගමනය කරන්න නෙමෙයි ඔබට මා උගන්වන්නේ. ඔබට මා උගන්වන්නේ ධර්මයේ අනුගමනය කරන්න. මා නැතුව වුණත් ඔබට යන්න පුළුවන්. ඒ නිසා මං අර දේවල් අනුගමනය කළ යුතුයි මා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරව ගන්න නම්. ඇහැට පුරුදු විදියටම අපි වැඩේ කටයුතු කරන්න ඕන. දැන් අපි සිවුරේ පාටෙන්ම තියෙන ගෞරවය අගෞරවය කඩ සිවුරු අඳිනවා නම් මේ වුරු පාට සිවුරු අඳිනවා නම් ඒවටම තියෙන වෙනම ගෞරවය. ඉතින් මං ඕවා ඇඳලා තියෙනවනේ. ඉඳලා තියෙනවනේ. සෙරප්පු භාවිතා කරන්න නැත්තම් බොහොම හොඳයි. අනේ මං දන්නේ මිනිස්සුනේ. මිනිස්සුන්ගේ ගෞරවය. මං ඇහුවා එක ආරණ්‍යක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සෙරප්පු දාන්නේ නැත්තේ කකුල් පිච්චි පිච්චිනේ යන්නේ. මම සෙරප්පු දෙකක් දාගෙන ගියා. මං ඔය අභිත්‍යය වශයෙන් ඉන්න කාලෙදී කාරණ්‍යක වරක පොළ පැත්තෙන් ඈත ආරණ්‍යයක් තියෙන ලස්සන ආරණ්‍යයක් තියෙනවා. යන්නේ මං කෝ ස්වාමීන් වහන්සේ උඩ පැන පැන යන්නේ. හැමදෙරම තරපාර යන්න බෑ. තරවහ රත් වුණාම ඒ ආරණ්‍ය හැමදෙරම මං කෝ ස්වාමීන් වහන්සේ දැන් දුක් විඳිනවනේ මේ කකුල් දෙක පිච්චි පිච්චි. පස් පොළොවේ ඇවිදගෙන යනවා. ඒවට පස්සේ පිට්ටෙනි උඩ නතර වෙලා ඉන්නවා. කකු දෙක පිච්චෙනවා කියලා. ඉතින් මං අහුව ඇයි හාමුදුරු සෙරප්පු දෙකක් දාන්නේ නැත්තේ? අනේ මේ දරුවෝ මේ මිනිස්සු කැමති අපි මෙහෙම ඉන්නවට. මිනිස්සු කැමති මිනිස්සු අපිට දාන දෙන්නේ. මිනිස්සු අපිට කැමති අපි සෙරප්පු දාන්න නැතුව ඉන්නවට. නැත්තම් අපිව දුස්සීඩෝ කියනෝ. අපිට ගරු කරන්නේ වන්දනා කරන්නේ අපි මේ විදියට ඉන්න තරමට. එතකොට උන්වහන්සේත් බලනකොට දර්ශනය නැති නිසා වෙන්නේ නැතේ. තමා කෙරෙහි පහදවා ගන්න තමයි දේ අමාරුවෙන් කරන්නේ. ඒ නිසා මම හිතන්නේ කළ යුත්තක් විය යුත්තක් තියෙන එක ඒකේ ඒ විදියට කරනවා. මිසක් කවුරුත් පහදවා ගන්න වැඩ කරන්න උවමනාවක් නෑ කියන එකයි. එහෙම වුණොත් එහෙම ඒක නිකන් ලෝක වංචාවක් වෙනවා. පැහැදෙන්න වැඩ කරන්න ඕනත් නැහැ. පැහැදෙන්න වැඩ කරන්න ඕනත් නැහැ. ස්වභාවිකව ජීවත් වෙනවා. ස්වභාවිකව ජීවත් වෙන තැන වරදක් නෑ. ඒක අනිත් කෙනාගේ තේරුම් ගැනීමේ වරදක් තිබුණොත් මිසක් ස්වභාවිකව ජීවත් වෙන තැනේදී වරදක් නෑ. එහෙමනම් තේරෙනව නේද අපි ඇසට සාපේක්ෂිතව ලෝකය දකින්න යනවා. එහෙනම් පුජ්‍යලයෝ අපි දකින්න ගිහිල්ලා තියෙන ධර්මය නෙමෙයි. පුජ්‍යලයෝ දකින්න යන ධර්මය නෙමෙයි. හාමුදුරු කෙනෙක් මෝටර් සයිකලයක් ඩ්‍රයිවින් කරගෙන ගියොත් මොකද වෙන්නේ? දැන් මගේ මාර්ගඵලය හැලෙනවද මේ මෝටර් සයිකලයෙන් පැද්දොත්? දැන් බුරුම රටේ ගියපු වෙලාවේ බුරුම රටේ එක පළාතක ඉන්න හාමුදුරු ලක්ෂ ගාණක් ඉන්නවා, මේ දාස් ගාණක් ඉන්න, ඔක්කොම මේ මුළු රටේම ලක්ෂ ගාණක් හාමුදුරුවරු ඉන්නවා. ඉතින් මේ හාමුදුරු කෙනෙක් මෝටර් සයිකලෙන් යනවා. ඇවිල්ලා ඔය නතර කරන් එන කට්ටිය ඔක්කොම කැමරා දික් කරලා තටි පිටි ගාලා ෆොටෝ ගැව්වා. මෝටර් සයිකලයක් පදින හාමුදුරු කෙනෙක් දැක්කලා නැහැ. උන්වහන්සේ සද්ද නැතුව හිටියා. මොකද උන්වහන්සේ ඒ රටේ උන්වහන්සේට ඒක ප්‍රශ්නයක් නෑ. පිණ්ඩපාතෙත් වඩිනවා, මෝටර් සයිකලෙනුත් වඩි, මෝටර් සයිකලේ ඩ්‍රයිවිං කරගෙන වැඩේන්නේ. දැන් තායිලන්තේ එහෙම ගියාම සිගරට් බොන හාමුදුරුවරු දකින්න පුළුවන්. ඇවිද ඇවිද නෙමෙයි, පුටුවේ වාඩි වෙලා පිළිවෙලකට ඉඳගෙන සිගරට් එකක් වළඳනවා. අපි අය ටට්ටක් ගාලා ෆොටෝ ගන්නවා. මොකද හේතුව ලංකාවෙත් බොන අය ඉන්නවා, නමුත් හොරෙන් බොන්නේ ලංකාවේ හාමුදුරු. හැංගිලා බොන්නේ සිගරට්. එතකොට ඒක තනි පිටි ගාලා ෆොටෝ ගහ ගන්නවා. මොකද හේතුව ඇහැට සාපේක්ෂිත නැහැ. ඉගෙන ගන්න ධර්මයට පැහැදෙන්න. පුජ්‍යලෝ නෙවෙයි, ධර්මය ඔබ සොයාගෙන යන්න. පුජ්‍යලෝ හොයාගෙන යන්න එපා. අහවල් තැන බණ තියෙනවා, යා හොඳයි. මේවල් තැන බණ තියෙනවා. ඒ කොයිබට ගියත් ඔබ හොයන්න පුජ්‍යලෝ යන මේ ධර්මය. අහවල් හාමුදුරු හයියෙන් කියනවා, අහවල් හාමුදුරු හෙමින් කියනවා, අහවල් හාමුදුරු ගලපල කියනනේ. නෑ, මොන දෙයකින් වුණත් කමන්නේ, ඔබට වැටහෙනවද මේක? මම හොයාගෙන ගියේ සැරට හිතට වදින්න රිදෙන්න ධර්මය කියා දෙන අය. අපිට ඒ කාලේ ක්‍රීඩා උගන්නන කාලේදී ස්පෝර්ට්ස් කරන්න උගන්නද්දි මම කර වැඩි ආපෝ ඒ සර් ගාකට නම් යන්න එපා කොහෙමකෝ, ඒ මිනිහා මරවනවා කිව්වා අපිව. මේ සමහර කට්ටියට එච්චර අමාරුවක් නැතුව සරල ව්‍යායාම දෙන එහෙම එකන එච්චර රළු විදියට දෙන්නේ නැති තැනක තැන් වලට ගියා. මං කෝ එහෙනම් එයා ළඟටම තමයි යන්න ඕන කියලා. ඒ කාලේදී ඇති වෙච්ච ප්‍රගමනේ මම මන බැලුවා. අවුරුදු පහක් වෙන තැනක ඉගෙන ගත්ත අයගේ ප්‍රගමනය මෙතන අවුරුද්දක් ඉගෙන ගත්ත කෙනා ළඟ තියෙනවා. ක්‍රියාශීලීත්වය, නම්‍යශීලීත්වය. මොකද හේතුව? ඒ ආව රිදවපු රිදවන තරමට තමයි ආව. ඔව්, රිදවනවා කියන්නේ යා කයට වැඩි පාර ගාණක් දෙනවා. අනිත් තැන්වලට වඩා හැම දෙයකින්ම වැඩි වේගය. ඒ වගේම හරි සරයි. බයට කරන්න ඕන එකක් වැරද්දුවොත් එම කොන්ද පෑගුව නැත්තම් බෙල්ල පෑගුව ඇවිල්ලා. එතකොට ඒ බයට ඒ ව්‍යායාම වල යෙදෙනවා. එයා තමයි එතකොට පුරුදු වෙන්න. මේ රිදවීම එක්ක නැගෙන්න පුරුදු වෙන්න. ගැටෙන්න නෙමෙයි, ඒ තුල ඇති දහම තේරුම් ගන්න උත්සාහ කරන්න. ගැටෙන්න නෙමෙයි, ඒ තුල තියෙන දහම තේරුම් ගන්න උත්සාහ කරන්න. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ ගෙදරම මහත්මයා කියලා. මහත්මයා මේ ඇඳුම් එක තැනක, මේස් එක තැනක, සපතු එක තැනක දාන්නේ එය පිළිවෙලක් නෑ. ඒ වගේම හැමතිස්සෙම නිකම් පුක ගැඩිච්ච කඩිය වගේ කෑ ගහගෙන ඉන්නේ. මේ දුවනෝ ඉන්න බෑ. මේකත් එක ගැටෙන්න නෙමෙයි ඔබ උත්සාහ කරන්න ඕන මේ තුල ඇති දහම තේරුම් ගන්න. එතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන මේකත් එක ගැටෙන්නට කලින් මොකද්ද මෙයාට තියෙන අසනීපේ? මෙයාට ආතරයිටිස් තියෙනවද? එහෙම නැත්නම් රක්තවාතේ තියෙනවද? එහෙ නැත්නම් පාරම්පරිකව ආපු ඥානවල වැරද්දක්ද? එහෙම නැත්නම් ගෙදර මොකක් හරි දෝෂයක් තියෙනවද? මොකද්ද කියලා මේක ඇති දහම තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. ඇයි මේ මිනිස්සයා තෙන්ද අර කතාවක් තියෙන්නේ බූරුව ගෑ ගැහුවාම බූරුවට ගිහිල්ලා ගැහුවලු. අන්න මෝඩ මිනිස්සෙගේ ස්වභාවය. එතකොට බූරුව හරි කෑ ගහන්නේ ඇයි කියලා අන්න බලන එක වැදගත්. බූරුවට ගහන්න එපා. සතීතේ අපේ මෝඩයෝ හිටියයි කියන එක තමයි කියන්න උත්සාහ කරලා තියෙන්නේ. එච්චරම මෝඩයෝ ඉඳලා නැහැ. වෙන රටවල් වල හිටියනම් හිටියම මෝඩයෝ. කොයි රටෙත් මෝඩයෝ ඉන්නව නැත්තේ නැහැ. නමුත් මෝඩයෝ ගැන පාඩමක් කියাদීම පිළිබඳව දරුවන්ට අපේ ඉතිහාසයේ අපිටම එපා කිරීමක්, අපේ මුතුන් මිත්තෝ අපිටම එපා කිරීමක්. පොඩි ළමයින්ට මොකද්ද අපිට මතක් කරන මොකද එළුවෙක් මොකද්ද මුට්ටියක් අස්සේ දාගත්තයි ඔළුව. ඊට පස්සේ ඇවිල්ලා මහදන මුත්තා ආවය. උගේ බෙල්ල කපලා ඊට පස්සේ මුට්ටිය ගුඩු කරලා ගත්තේ කියලා මෙන්න මෙහෙමයි මහදන මුත්තලාගේ හැටි කියලා. එනෝනේ එහෙම වැඩ කරන්නත් ඇති නැත්තම් මෙහෙම රටක් වෙන්නේ නැහනේ. මේ වගේ රට විනාශ වෙන්නේ නැහනේ. ඉතින් මොකක් හරි තැනක මේ නමුත් ඉන්නවා. ලෝකේ හැමදාමත් ඉන්නවා. හැමදාම දේවල් තියෙනවා. ඉතින් දහමක් හැඩයට හැමතිස්සෙම බලන්න පුරුදු වෙන්න ගැටලුවක. එතකොට ගැටීම කියලා කියන්නේ පුජ්‍යලත්වය. දහමක් හැඩයට බලන්නේ නැහැ කියන්නේ අනේ. ඒක තමයි වැදගත්. ස්වභාවයක් හැටියට දහමක් හැටියට ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද උදාහරණයක් මේ ජාතක කතා පොත් වහන්සේගේ එහෙම තියෙනවා. හැම අලියෙක්ම එක මිනිසෙක් එක අලියෙක් ඉන්නෝ කැලෑවක අලියෙක් ඉන්නෝ. ඒ පාරේ යන මිනිස්සු අල්ලන් යනවා. අල්ලලා හොඬ වලින් අරගෙන ගිහිල්ලා ඉවරලා බිම දාලා කකුල උස්සගෙන ඉන්නවලු. කකුල උස්සගෙන හිටියා මේ මිනිසුන්ට තේරෙන්නේ නැල්ලු. ටිකක් වෙලා අලිය ඉන්නවලු උසගෙන ඉන්නවලු. මනුස්සයට තේරෙන්නේ නැහැ නේ කෑ ගහ ඉන්නෝ පාගනවලු මරනවලු. ඊට පස්සේ ওই විදියට මිනිස්සු ඉතින් ගොඩාක් ওই විදියට මැරිලා තියෙනවා. ඉතින් එක මිනිස්සෙක් ඥානවන්ත මිනිස්සෙක් මේ විදියට මලියට අහු වුණා. අහු වුණාට පස්සේ අරගෙන ගිහිල්ලා කකුල උස්සගෙන ඉද්දි මේ දැනගත්තා මේ අලිය මේ කියන්නේ මේක කියලා. ඒක දහම. බලනකොට මේ අලියගේ කකුලේ යට උලක් ඇනලා තියෙනවා. මේ බෝසතාණන් වහන්සේ තමයි මේ ඥානවන්ත මිනිසයා. මේ උල අදිනවා. බොහොම අමාරුවෙන් මේ උල එළියට අදිනවා. ඒකට අලිය දැනගන්නවා දැන් මගේ වැඩේ කරන්නේ මෙයා තමයි කරන්නේ කියලා. කොච්චර රිදුම් කෑවත් එයා සද්ද නැතුව ඉන්නවා. ඔය යාට වෙන්න ඕන දේ මේ දන්නෝ. එළිය ඇද්දාම අර කිතිබිච්ච සරව තුවාලෙ ඔක්කොම ටික මේ මිනිස්සෙගේ ඇඟේ. උල ඇද්දා. අලිය තේරුම් ගත්තා දැන් මගේ උල කකුලෙන් අයින් කරා කියලා. තුවාලේ මිසරේ සනීප වෙයිනේ. තේ මිනිස්සයව ගඟට උසෝගන අරගෙන ගිහිල්ලා හොඩෙන් වතුර ගහලා නාවලා ආයගෙනල පාරෙන් තිබ්බද යන්න කියලා. දැන් ඕනම ගැටලුවක අර ස්වභාවය හේතුව කාරණය අඳුනගත්ත තැන පණ්ඩිතයා මාව පාගල මරන්න හදනවා කියලා නෙමෙයි ඒකේ ස්වභාවය තේරුම් ගත්ත කෙනා අර විදියට ඩයිගාර. දැන් ඔබ රිදුම් කනකොට රිදුම් කෑමත් එක්ක හැමතිස්සෙම කලබල වෙන එක නෙමෙයි මේ රිදුම් කන්නේ. ඔව් කොතනින්ද දැන් මේ රිදුම් කන දෙයි මම මෙතනින් අයින් කරලා දාන්න ඕන කියලා. ඇඩ් කරන්න බලන්න ඕන. ඉති රිදුම් කන දේවල් මමත්වය රිදුම් කන දේවල් අයින් කරන්න නෙමේ මම කියන්න දැන් එහෙම ගුණොත් එහෙම අපි මමත්වය රැකගෙන ඕ අර රිදුම් කන දේවල් වලින් පමණක් ඈත් වෙලා තියෙනවා මේ රිදුම් කෑමට හේතු වෙන මූලික සිද්ධාන්තය අපි ඒක කොහොමද උදාහරණයකින් දක්වන්නේ උදාහරණයක් තියෙනවා නමුත් ඒ උදාහරණයෙන් කියවන දෙයම කරන්න ඕනේ නැහැ. දැන් අපි හිතමුකෝ ගහක් තියෙනවා. ඒ ගහේ අඹ ගහක් නම් ඒකට වවුල් ඇවිල්ලා හැමදාම මේක කෑම කාලා මේක මේක විනාශ කරලා දාලා යනවා. ඉතින් වවුල් එල එල ඉන්න ටකරන් ටිකක් බෙලකයක් දාලා ගහ ගා ඉන්නවා. නමුත් මෙයාට මේක එකකින් සම්පූර්ණයෙන් වළක්ව ගන්න බැහැ. වවුල් වෙන එක. ජීවිතය අපි කරන්නේ තෝකනේ දුක් එනවට දුක් ටිකක් එලව එලව ඉන්නවා ටකරම් බෙලික්කයක් හයි කරගෙන ඕක ගස්සලා දුක ටිකක් එලව ගන්නවා ඉතින් මේ මිනිස්සේ කල්පනා කරනවා මේ ගහ අයින් කළා නම් හරි කියලා ඒකම කිව්වේ මේ ගස් කපන්නවා මේ උදාහරණෙත් විතරයි ගන්න කියලා මිනිස්සේ මේ මිනිස්සේ ටකරම් බෙලික් ගහ ගහ හිටිය දැන් උදර මැදි මේ ගහ අයින් කරනවා කියලා කල්පනා කළා ගහ මුලින්ම කපලා අයින් කරලා දානවා. දැන් බෙලෙක් ගහන්න ඕනත් නැහැ. දැන් අර වවුල්ලෝ ඇයිල ගෙඩි එහෙමේ දාලා යන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සයා දැන් රැට හැමදාම සංසුන්ව නිසංසලෙන් දින්දා ගන්නවා. අර වවුල්ලාගේ සද්ද කෑ ගැහිලි මොකුත් නැහැ. ඒ වගේ ඔබේ සිතෙහි ඒ දුක් රැස්වෙන මූලික කාරණය කපා ඉවත් කරන්න. දුක් රැස්වෙන මූලික කාරණය කපායි කොහොමද ඉවත් කරන්න ඕන ඔන්නෝ කැතියෙන් දැන් කවුරුත් දන්නව වැඩේ ඒක තමයි වෙන්න ඕන කියලා. දැන් වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අපේ මනස ජීවත් වෙන්නේ යම්කිසි ආහාරයකින්. ඒකට කියනවා චේතනා ආහාර. චේතනාවක් තියෙන ඕනම මනුස්සයෙක් ළඟ හොඳ චේතනා සහ නරක චේතනා කියලා ඒ චේතනා බෙදා ගන්නවා. නමුත් ඔක්කොම චේතනා ඔය ඇනුමක් ගියාට කමන්නේ මොකද හේතුව මේ ඇනුමක් කියන්නේ සාමාන්‍යයෙන් හොඳ මානසිකත්වයක් තියෙන මනසෙකටලු නැත්තං ඇනු යන්නේ නැහැ හොඳ මානසික නිරෝගීකමක් තියෙන කෙනෙකුටලු ඇනුමක් කියන්නේ වෙන වෙන අසනීපවලට ඇනුම් යනවා කියලා කියයි වෛද්‍යවරු එහෙමත් තියෙනවා මේ ඒ චේතන ආහාරයට අරගෙන තමයි මේ තියෙන චේතනාවත් තිබ්බ දැන් ඔන්න උදාහරණයක් මාවම ගෙනාවම ඒක සමීපයි මට තිබුච්ච චේතනාව තමයි අර මිනිසෙකු විසින් කළ හැකි ඕනම දෙයක් මටද කළ හැකි කියලා මම දත් මිටි කාගෙන අප්‍රමාණ උත්සාහයක පමණක් හිටියා තදබල වීරියක සිටියා අනිත් ඔක්කොමත් වැඩිලා නමුත් මේ වීරිය අතහැරුන්නේ නැහැ වීරියත් අතහරින්න ඕන ඒ කියන්නේ අර බුදුහාමුදුරු දේශනා කරලා තියෙන එකයි. මේක අවසානයේ හබලයි ඔරුවයි තරින්න කියලා. මේ ධර්මයේ හබලක් හැඩයට ගන්න ධර්මයේ හබලයි ඔරුවත් අත්හැරලා යනකොට තමයි ඒක අවබෝධ වෙන්නේ. එකෙන් අදහස් වෙන්නේ මේ බනහන් නැතුව ඉන්න හරි එහෙම එකක් නෙමෙයි. ඕවා ඉතින් පටලවල ගත්තොත් ඉස්සෙල්ලම හැමුණුත් ගඟේ ගොඩ වෙන්න කලින් හබරවලුවත් ඇරියොත් ගඟේ ගොඩ වෙන්නේ නැහැ එයා. ඊට පස්සේ ගඟ මැදදී අබලයවරුවයත් ඇරියොත් එහෙම ගඟට වැටෙන්නේ එයා. ඒක නිසා තේරුම් ගන්න තමන් එන්ඩ් එකට ඇවිල්ලාද ඉන්නේ කියන එක. ඒක එන්ඩ් එකට ආවම ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒක හැම කෙනාටම ඒක බාධාවක් වෙන්නේ නැහැ. ගොඩක් අය බලාගෙන ඉන්නේ මේක ඉවර කරලා දාන්න. දැන් මේ අල්ලගෙන ඉන්න මොනවා හරි චේතනාවක් මොකද්ද? මම මේක දකින්න ඕන කියන චේතනාව. ඒකත් චේතනාව. මම මේක අවබෝධ කරගන්න ඕන. කවුද අවබෝධ කරගන්න ඕන? මම. එතකොට මමත් එක්ක සම්බන්ධ වෙච්ච චේතනාවට බලය ගන්න කාගෙන්ද? මගෙන්. මමෙන්. දැන් මම අවබෝධ කරගන්න ඕන කියලා ප්‍රබල මනසක් ඇතර තිබ්බාම ඒ මනසට බලය ගන්නේ මගෙන්. එතකොට ධර්මයේ බලය වැහෙනවා එතන. බලන්න ඔබට ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවද කියලා අවබෝධ කරගන්න නොහැකි වෙන තැන. මමත්වය බලය සපයන එහෙම නැත්නම් විදුලිය ලබා දෙන මොනවා හරි චේතනාවක් ඔබ ළඟ තියෙනවද? මමත්වයකට බලය ලබා දුන්නාම තමයි චේතනාව බවට පත් වෙන්නේ. ඉතින් කොයි එකටත් පරීක්ෂා කරන්න ලේසි. මමත්වය බලය ලබා දෙන චේතනාවක් තියෙනවද? එහෙම තියෙනවනම් ඒක දුරු කරගන්න, ඒක අයින් කරගන්න. තුවාලේ නිසා තමයි ලෙඩා ස්පිරිතාලෙට එන්නේ. නමුත් ස්පිරිතාලෙදී ආ තුවාලේ සනීප කරගත යුතුයි. චේතනාව නිසා තමයි එන්නේ. චේතනාව නිසා තමයි එන්නේ. එයා චේතනාවෙන් නිදහස් විය යුතුයි. තුවාලේ නිසා තමයි ලෙඩා ස්පිරිතාලෙට එන්නේ, රෝලට හොස්පිටල් එකට එන්නේ. එයා හොස්පිටල් එකට ඇවිල්ලා මම මෙතෙන්ට ආවේ මේ තුවාලේ නිසා, මේ අය අඳුනගත්තේ තුවාලේ නිසා කියලා තුවාලේ තියාගන්නේ නැහැ. ඔබතුමී තියාගෙන ඉන්න මැණික් ගලක් කියලා හිතාගෙන මොකක් හරි ගල් ගෙඩියක් ගොඩක් වටින එකක් කවගෙන් හරි හම්බෙච්ච එකක් හරි කවුරු හරි ඇවිල්ලා මේක පැහැදිලි කරලම දෙනවා ඔබට, ඔප්පු කරලම දෙනවා, පුච්චලා පෙන්නනවා, මේ බලන්න මේක උණු වෙනවා, මේක ප්ලාස්ටික් වර්ගයක, ඈ මේ බලන්න මේකේ පැහැය, මේක ප්ලාස්ටික්, මේක මැණික් ගලක් නෙමෙයි, ඈ නැත්නම් වෙනත් මිශ්‍රණයකින්, ඝන මිශ්‍රණයකින් හදපු දෙයක් මේක, මේ කුඩු කරලා පෙන්නනවා, මේ බලන්න මේකේ තියෙන ගල් නෙමෙයි, ආදි වශයෙන් ඔමම පෙන්වුවාම ඔබේ හිතෙන් මේක අයින් වෙලා යනවද නැද්ද? අයියෝ මම මෙච්චර කාලයක් මේක මැණික් ගලක් හරි වටිනවා කියලා මම රැවටිලා නේටි. දැන් නෑනේ කියලා. ඒ වගේ තමයි. අත්හැරලම යනවනේ. දැන් ඔන්න අපි දකිනවා සමහර නෝනලත් එක්ක මහත්තුරු සමහර අය ඉන්නව රණ්ඩු කර කර බෝගාතේ ඉන්නවා. හැම පිටරට ගත් මේ අපි දන්නම පවුලකත් ඉන්නවා. දෙන්නට බේරෙන්න බැවෙන්න මරා ගන්න හදනවා. අවුල් පවුල. පස්සේ දෙන තීරණය කළා දෙන්නම කැමති වෙලා කෙන්නම ඩිවෝස් වුණා. දැන් මට ඊයේ පෙරේදා කෝල්ලයක් දීලා කියනවා ආමඳුරනේ ඩිවෝස් වුණාට පස්සේ අපි නියම පවුල් ජීවිතයක් ගත කරන්න කිව්වා. දැන් වෙනදට වඩා අපි දෙන්න ලව් කිව්වා. මංගෝ හරි ෂෝක්නේ කියලා. හැමෝම දරුවන් ලොවේ මේ හදාගත්තට පස්සේ ඩිවෝස් වුණා නම් හරි කියලා. දැන් අර එකක්වත් නැහැ මහත්තයර තාංචි දාන්න මොකද යමගේ නෙමෙයිනේ. එයා එහෙම සැක හිතන්නේ මේ නෑ. නෝනත් එහෙම කියලා එයා ගැන සැක හිතන්නේ මේ අතීත දේවල් ඇදගෙන එහෙම එන්න බෑ. යාට ප්‍රයිවට් ජීවිතයක් තියෙන, පෞද්ගලික ජීවිතයක් තියෙන. දැන් මාත් එක්ක නෑ. අපි ඩිවෝස් වේ පාසම් කරලා ඩිවෝස් වෙලා ඉන්නේ. දැන් අපිට තියාගන්න පුළුවන්කම තියෙන්නේ ගැළපෙන කරුණොත් එක්ක ගැළපිලා අන්නේ ඔන්න සම්බන්ධතාවයක් විතරයි. දැන් කියනවා සහින්නාස ඉස්සරට වඩා දැන් මාර ලවුලු දෙන්න. කියන්නේ ඒගොල්ලෝ අර ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තිය වෙලා, ඒ කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එක අයින් වෙලා දැන් බෝයිෆ්‍රෙන්ඩ් සහ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙලා බලන්න විඥානේ හැටි. විඥානේ හැටි ඕන්න මං හිතන්නේ මහත්මයා කියයි කතා කරලා හරි ඇත්ත කතා. ඇත්තට ප්‍රශ්න තියෙනවා නම් ඔන්න විසඳුම. මෙතනත් ඉන්නවත් දන්නේ එහෙම අයත් ඉන්නවා මම දන්න විදිහට එක්කනේ දෙන්නේ. ඉන්නවා නම් ඊට පස්සේ මහත්තයා ඉන්න ඕනේ බොහොම හොඳට ඉන්නවා. කතා බහ කරනවා ඒක කරනවා. නමුත් මේ විරසක භාවයක් මොකුත් නෑ රණ්ඩු. එතකොට ඇයිනේ මේ බැඳගත්ත තැන තමයි මේ ප්‍රශ්නේ තිබුවේ. ඒක ලිව්වට පස්සේ ඒගොල්ලෝ හරි රිලීස් වෙ දෙන ඉදහස් වෙලා ඊට පස්සේ ඒගොල්ලෝගේ ගැළපීම් අතර නොගැළපීම් අතර බලබලා හිටියේ ඉස්සෙල්ලා. ඒ කියන්නේ ගැටෙන්න. මහත්තයා නෝනගේ එක වැරද්දක් කියන ඉඳපන්කෝ මාත් දෙකක් හොයාගන්න කියලා මෙයා දෙකක් හොයාගන්නවා මහත්තයාගේ වැරදි. ඒ දෙකත් එක්ක ගැටෙනවා. ආ ඔබමගේ එකක් දෙකක් හොයාගත්තනේ මම ඔබේ හතරක් හොයාගන්නම් කියලා හතරක් හොයාගන්නවා. එහෙම හොයාගන්න. ඉතින් ඊට පස්සේ ප්‍රශ්න ගොඩක් වැඩි. දැන් මෙයාගේ ලිස්ට් එකත් වැඩි, එයාගේ ලිස්ට් එකත් වැඩි. එතකොට ගැටීම් ලිස්ට් එක වැඩි වෙනවා. ගැටීම් බරපතල වෙනවා ඒගොල්ලෝ. ඩිවෝස් වෙනවා. ඊට පස්සේ ගැටි බ්ලිස් එක අයින් කරලා නෝනගේ හොඳ දේවල් ටික බලනවා. මහත්තයාගේ හොඳ දේවල් බලනවා. හොඳ දේවල් එක්ක ගැළපීමක් හදාගෙන ඒගොල්ල ජීවත් වෙනවා. මේ මොකද්ද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙත. ඕනම දෙයක් ගැඹුරින්ම යථා අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂතාවයෙන්ම හදවතට දැනෙන විදියෙන්ම පච්චත්තං වේදි තබ්බෝ කියන විදියට ප්‍රත්‍යක්ෂව විඳ දරා ගන්න තැනින් ඕනම දෙයක් ගිලිහෙනවා. ඕනම දෙයක් ගිලිහෙනවා. කිසි දෙයක් තියෙන්නේ නැහැ. දැන් මේ තණ්හා රති රගා නටද්දී ඇයි මේ සිද්ධාර්ථ ඒ ගෞතමයන් වහන්සේගේ මේවා ඇලුන්නේ නැත්තේ? උන්වහන්සේ හිත යටින් කියන්නේ නැති ඔය පරිප්පු මං කාලා ගොඩක් කල්. ඈ උඹ මාරයෝ දැන් නැටෙව්වට මං හොඳට නටවල මං බලබලා ඈ ඔය නටන නැටිලි වල ගැස්සිලි පැද්දිලි වල මම බල බල ඉඳලා ආවේ. මට හොඳට අත්දැකීම් තියෙන. හැබැයි මේ අත්දැකීම් නැති කෙනෙක් ආවොත් ඒ මාර ගෙඩිය කියලා මාර මේ කෑල්ල කියලා අහුවෙනවා. තේරුණා නේද? අහුවෙනවද නැද්ද? කොල්ලු කියන්නේ හොඳ ගෑනු ළමයින්ට කියන්නේ කෑලි ගෙඩි කියලා කියන්නේ පළු ගෙඩි ඔහොම කියන්නේ ලංකාවේ භාෂාව. ටෙල් නැට් වෙලා හරි මේ තින්දර හිටලා ප්‍රේමවන්තිකින් කෝල් එක එන එක යාළුවට කියන්නේ මේ කෑල්ල කතා කරන්නේ පොඩ්ඩට ශබ්ද වෙන්නේ කෑල්ල. කෑල්ල කියලා මේ ගෙඩි වර්ගයකුත් තියෙනවා මේ කැලෑවල. ඒ නිසා දකින්න ආදීනේ දන්නවා දකින්න. ඒ නිසා යාව ඒකට අල්ලන්න පුළුවන් කම. ඒකෝ මමත්වයේ හැමතිස්සෙම මේ දෙයකට මෙහෙම ඒ ඇලීමම නෙමෙයි මේකේ තියෙන ප්‍රශ්නේ. මමත්වයේ ඒකේ అలවල එයා ඒක ආසත්ත කරගන්න බලනවා. ඒක ආසත්ත වුණොත් දෘෂ්ටිගත වුණොත් මම මගේ ආත්මය වුණොත් ඒක එයා පෝෂණය කරගන්නවා. මේ හිතේ තියෙන කූඩැල්ල වගේ ගමනක් තියෙන මේ එකක් අත්හරිනකොට තව එකක් අල්ල ගන්නවා. මේ රාතන් වහන්සේලා මේ චිත්ත පරම්පරාව තියෙන මේක දන්නවා. මේ දේවල් ඔක්කොම දන්න දේවල් මම කියන්නේ. එකක්වත් දන්නේ නැති දේවල් කියන්නේ නැහැ. මොකද දන්නේ නැති දේවල් වලින් බණ කියන්න බෑ. දන්න දේවල් වල අතරින් ගැඹුරින් අවබෝධ කරගන්න. ඒකයි වැදගත්කම තියෙන්නේ. ඉතින් මේ මෙහෙම කූඩැල්ල වගේ මෙහෙම යන්නේ. දැන් බලන්න ඔබ එක චේතනාවක යමින් වෙන තව චේතනාවක් අර අවසාන චේතනාවත් නිදහස් වෙච්ච තැන තමයි සියලු චේතනා වන්නලි නිදහස් වෙනා. එතන තමයි සබ්බේ සංඛාර අනිච්චා කියන එක අවදි වෙන්නේ. තේරුණානේ? අපේ ගුරුවරු අපිට බණ කියපු විදිහට ඕගොල්ලන්ට බණ අහන්න හම්බුනොත් ඕගොල්ලෝ ඉක්මනින් නිවන් දකිනවා. ගියපු ගමන් මහන්න ඒ බොල තට්ටයත් ඕ නිකන් කන්න මහන වුණා නේද කියලා අහන්නේ කොහොමද ඕගොල්ලෝගෙන් ඇහුවා. ඔය ඇත්ත හරි මහන වෙලා ඇත්තටම ඔබේ චරිතයක් කියලා ඔබ හිතන්නේ ඒ වගේ තැනට යනවා ඈ. ඔය වගේ වචන ටිකකින් ඕගොල්ලන්ට ආමන්ත්‍රණය හමුණු. සහන රිදෙනානේ. එතකොට අපි බලන්නේ රිදුම් කන තැන බලන්න. අර කියපු වචනේ නෙමෙයි බලන්නේ. එයා ගල්ගෙඩියකින් ගැහුවා. එයා යොහු ඒ ගල්ගෙඩිය දිහා බලන්න ඕනේ. ඒ ගල්ගෙඩියයි ඒ මිනිස්සයයි අතර තමන් රිදුම් කන තැන බලන්න ඕන. ඉතින් මාව චෙක් කරන්න මට මතකයි එක අවස්ථාවක සැර බල්ලෙක් ඉන්නවා. මේ බල්ල උසි නැග්ගුවා. දුරට යනකන් ඇදලා උසි නැග්ගුවා. සර බල්ලෙක් හපාකන උසි නැග්ගුවත් කන ලොකු බල්ලෙක් කළු එකේ උසි නැග්ගුවට පස්සේ ඉතින් මට ගුරාගෙන එනවා. මට මීටර් 100ක් විතර එහා ඉඳලා ඉතින් මම දකිනවා ඇකල බල්ලෙක් කියලා සංඥාව පහළ වෙලා මම දන්නවා මේ බල්ලා කන බල්ලෙක් කියලා දන්නවා. මෝ ආවොත් එම පයින් පැල්ලක් අපා කන කියලා මම ඉතින් කුඩේ ඉහලාගෙන ගියේ. හැමෙන් සැරේ හැරිලා මගේ අර ආත්ම ආරක්ෂාව සපය ගන්න එපා. මුකුත් නැහැ. මං එතරම් හිටියේ මං මේ කුඩේ ඇල්ලුවා බල්ලගේ පැත්තට. එතකොට බල්ල බ්‍රේක් ගැහුවා. ඊට පස්සේ බල්ලට අඬ ගැහුවා. බල්ල ගියා. මමත් ගියා. ඒස තමන්ගේ අවබෝධය තුළ පූර්ණත්වයට පත්වෙන්න ඕන. මම කියන්නේ මේ එහෙම තැනක කියලා නැත්තම් අර මේ අර බලු වැද්දා සුනක වැද්දා රාතන් වහන්සේ කෙනෙකුට උසිනියක් ගුවාම රාතන් වහන්සේ දුවල ගිහලා ගහටත් නැග්ග. මොකද එතෙන්දී කුඩේ ඇල්ලලා හරියන්නේ නැහැ. මොකද බල්ලු රෑනක් එනවා. මට වුණත් එහෙම රෑනක් ආව නම් පාලනය කරගන්නත් බැරි බල්ලු ප්‍රමාණයක් ආව නම් ගාකට නගින්න වෙනවා. මොකද එතන ස්ථානෝචිත වෙන්න ඕනනේ. දැන් එන්නේ එන සතා මොකද්ද කියලා තේරුම් අරගෙන මේ මට්ටමට වේරුණා. මම දැනගත්ත කුඩෙන් මේක බේරෙන්න පුළුවන් කියලා. ඕන බල්ලෙක් ඔය කෑ ගහගෙන එනකොට කුඩේ යල්ලන කුඩේට බයයි. මොකද අර ගල් ගෙඩියක් වගේ ලොකුවට පේනවනේ. ඌ හිතන්නේ ඌ කෑඟට පෙරලෙයි කියලා. කුඩේට බයයි. ඉතින් ඒ නිසා මේ ඒක එතෙන්දි ගත යුතු ක්‍රියාමාර්ගය. හිතන්නකො ඉන්දියානු සමාජයේ මොන තරම් පහත් මිනිස්සුද හිටියේ කියලා. ඒ මහා දේවල් වල තියෙන කතන්දර ඔක්කොම ලියවිලා තියෙන ඉන්දියානු සමාජයත් එක්ක උසස්ම උසස් මහා ඉසිවරු මහා පඬිවරු වගේම පට්ට කල් පොල් මෝඩයෝ ඉඳලා තියෙනවා. ලංකාවේ වගේ තමයි. ලංකාවෙත් එහෙමනේ. අමෝ මෝඩයෝ පිරිච්ච රටකුත් මහා උගතුන් දාර්ශනිකයන් විද්‍යාඥයන් පරේක්ෂකයන් ඉන්න රටකොත් හැටියට මේ ආසියාවෙන්ම ගත්ත පිරිස අතර වැඩිම ප්‍රමාණයක් නාසා ආයතනෙත් ඉන්නේ ලංකාවේ මිනිස්සුලු. 60 ගානක් පොද ඉන්න ඕලු විද්‍යාඥයෝ විතරයි. බලන්න හොඳ ඔලු ගෙඩිනේ. දැන් අපි එහෙම රිදෙව්වම රිදෙල බලන්න ඕනේ. ඔය ඇත්තෝ මානසික විවේකයේ අරගෙන ගැඹුරින් තමන්ගේ මනසට බැහැලා බලන්න. දහස්වරක් වරදින්න පුළුවන්. නමුත් ඔබට ඒක කොහොම හරි පිළියමේකට හිතා ගන්න තේරුම් ගන්න පුළුවන් අවසානයේ. මොකද මේ කර්මය දුකයි කියන එක යථා අවබෝධයෙන් එන්න ඕන. දැන් මේ ලෝකෙ මිනිස්සුන්ට වෙලා තියෙන මොකද මේ ලෝකෙ දිනුමක් නැහැ කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් මිනිස්සුන්ට යථා අවබෝධයෙන්ම මේ ලෝකෙ දිනුමක් නැහැ කියලා ඒක තේරෙනකන් දුවන්න දෙන්න ඕන. දූපී කියලා. තේරෙන්නේ නැති එකට වරදකරුවා සම්පූර්ණ වැරදිකරුවා දේශකයනේ. රචංචා හමුදුරු කියනවා ගෙඩියක් කඩා ගන්න බැරි වුණාම අපේ මිනිස්සු කියනවලු ගෙඩිය උඩ වැඩි දෙන්නේ කියලා කියනවලු. කවුරුත් කියන්නේ නැහැලු මගේ අත දිග මදි කියලා. ඒ නිසා ගෙඩිය උඩ වැඩි කියන එක නෙමෙයි ඔබ කියන්නේ මගේ අත දිග මදි කියලා. එතකොට ඔබ ඔය විදර්ශනා කරන වාරයක් පාසාම ඔබේ විදර්ශනා ඥානය දියුණු වෙනවා. බොහොම සියුම් වන්දමින් බොහොම තියුණු වන්දමින් ඔබට විදර්ශනා කිරීමේ හැකියාව ලැබෙනවා. බල්බේ හොයාගත්තා වගේ ගුවන් යානය හොයාගත්තා වගේම නිවනත් එයා හොයා ගන්නවා. බල්බේ හොයාගත්තා දහස්වරක් පරීක්ෂණ කළා ලක්ෂ වාරයක් පරීක්ෂණ කළා. ගුවන් යානය මේ දක්වා වර්ධනය කරලා තියෙන්නේ මහා ප්‍රමාණයක් පරීක්ෂණය කරලා. ඔය වෛද්‍ය දෙයක් ටැබ්ලට් එකක් හොයාගන්න කොච්චර කාලයක් පරීක්ෂණය කරනවද? ඒක සත්තුන්ට දීලා බලනවා, හොඳ වෙනවද බලනවා. ඒවා ඇති වෙන ප්‍රතික්‍රියාවලි මොනවද කියලා බලනවා. සමහර බෙහෙත් නම් ඉතින් සත්තුන්ට දෙන්නේ ආසියාව වගේ රටවල් වලට, අපි වගේ රටවල් වලට නිකන් නොමිලේවනවා. පළමුවෙන් ඒ බීලා මැරෙනවද කියලා බලනවා, ලෙඩ හැදෙනවද කියලා බලනවා. ඊට පස්සේ ඒවා ඒ රටවල් වලටත් ඊළඟට වෙනම නාමයකින් ඒක එනවා. ඖෂධ පරේෂණ ආයතන කියලා නිකන් ඩෙස්පුටු ටිකක් තිබිලා වැඩක් නැහැ නේ. දෙවන්ත පරේෂණය කරන දියුණු උපාංග තියෙන්නේ. ඒ දියුණු විදියට එන බේතක් තේරුම් ගන්න දියුණු උපාංග තියෙනවා. නැත්තම් කොහොමද ඒකේ තියෙන සංයෝජන හඳුනගන්නේ? තා හඳුනගන්න බෑ. නිකන් ඩෙස්පුටු බංකුව වලට කරන්න බෑනේ ඔය. නැත්තම් ඉතින් අර ලිස්ට් එකේ කියන පිළිවෙතත් ලෝක කොයි හරි පරීක්ෂාවක් කරලා ගහපු සීල් එකක් සාතිකයක් පිළිගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔබට හොඳ පරීක්ෂණ ආයතනයක් තියෙන්න ඕන. ඔබ පරීක්ෂා කරන දියුණු පරීක්ෂණ ආයතනයක් ඔබට තියෙන්න ඕන. ඔබේ සිත ගැන, ඔබේ දෘෂ්ටි ගැන එක එක විදිහට බලන්න, හරහට බලන්න, විරුද්ධව බලන්න, පක්ෂව බලන්න, ඒ පැත්තේ නැතුව ඉඳලා වෙනම පැත්තක ඉඳලා ඒක දිහා බලන්න. මේ ධර්මය අවබෝධ කර ගැනීම කියන එකක් අපේ ඔළුවේ නම් මන් දන්නේ, අපි ධර්මය හොයාගෙන යන කාලේ මගේ ඔළුවේ නම් තිබුණෙම නැහැ. මම දන්නෙත් නැහැ. මම උත්සාහ කරේ මන් දුකෙන් නිදහස් වෙන්න මිසක් ධර්ම අවබෝධ කරගන්න නෙමෙයි. දැන් මේ ඇයිද සමහර අයට ධර්ම අවබෝධ නොවෙන හේතුව සංවේගයටපත් වෙන්න එපා. මං හිතන විදියට ධර්ම අවබෝධය වෙන්න කියලා මහන්සි වෙනවා. ඕක තමයි ප්‍රශ්නේ. චුට්ටක් රිදුනහම ඒ රිදුමට මාව අල්ලගන්න එපා. ඒ රිදුමත් එක්ක ඔබ බලන්න ඔබේ රිදීම. තේරුණානේ? ඔබේ රිදීම බලන්න. මම ධර්ම අවබෝධය කරගන්න කියලා මහන්සි වුන්නේ නැහැ. මම දන්නේ නැහැ. මං නිවනක් ගැන දන්නේ නැහැ. මට වැඩකුත් නැහැ. මට ඕන මගේ දුකින් නිදහස් වෙන්න. වෙන ආගමිකෙක් මෙහාට එනවා. එයාට නිවනක් ඕන්නේ නැහැ. එයාගෙන් දුකින් නිදහස් වෙන්න එච්චරයි. මුස්ලිම් කෙනෙක් ආවත්, කතෝලික කෙනෙක් ආවත් මේ නිවනක් ඕන්නේ නැහැ. දුකින් නිදහස් වෙන්න. ඊට පස්සේ ඉතින් ඒවට මාර්ගඵලය කියනවා, නන් දානවා. නම් ඕන්නේ නැහැ ඊට පස්සේ. නම් කියන්නේ නිකන් හම්බේන මේ සම්මාන. ජනප්‍රියම නළුවා, නිලිය, හොඳම තිර රචනය හරිය මේ කියලා ඉතින් තමයි වැඩක් කරගෙන ගියාට පස්සේ කට්ටිය කවුරු හරි කෙනෙක් අගය කරනවා. හොඳම විව සහායකයා එහෙම කියලා හම්බ වෙනවා. ඒ වගේ පස්සේ එක එක කට්ටිය කරන වැඩ ලෝකෙට සාපේක්ෂිතව. පළවෙනි සරලම තමන්ට දැනෙන ආත්මීය වශයෙන් දැනෙන දහම වේයුත්තේ මම දුකින් නිදහස් වෙන්න ඕනේ. මාර්ගඵල හොයන්න යන්නේ දුකින් නිදහස් වෙන්න. එච්චරයි. මාරය අල්ලගන්න අමාරු. ආසත්ත අපි ආසත්ත දේත් එක්ක තමයි මාරය ඉන්නේ. ඒ ඒකයි ස්වභාවය. දැන් මේ රටේ මිනිස්සු රැවටීම් වලට අහස වෙනවා. දැන් මිනිස්සු කැමති බැංකුවල වැඩි පොලියකට. එතකොට මිනිස්සුන්ට තියෙන ටික සල්ලි ටික හොරගම් කරගන්න ඔය මිනිස්සුය කල්පනා කරලා ඔය හිටපු ඒ බැංකු හොරු කට්ටිය වගේ කට්ටිය කරලා තියෙන්නේ වැඩි පොලියක් දෙනවා 125යි පොලිය. අනේ රටවල් වල ගිහිල්ලා දුක් ඉඳලා හම්බ කරලා ඉඩම් විකුණලා ඒ මේ ගත්ත සල්ලි ඔක්කොම ගින් දානවා. පොලිය දුන්නාම පොලියත් ආයි දානවා. එතකොට මොකද්ද එයාගේ පොයින්ට් එක අල්ලගත්තේ මාරයා? මෙයා කැමති මුදලට. එතකොට මුදල දුන්නා මුදලට වැඩි පොලියක් දෙනවයි කියලා කරලා අරගෙන මුදලත් නැහැ, පොලියත් නැහැ, මුකවත් නැහැ, මිනියත් නැහැ, ආයතනත් නැහැ, ඔක්කොම ගිහිල්ලා ගිහිල්ලා දැන් ගෝල්ඩන් කී කියයි, සක්විති කියයි, කළු මුදලාලි කියයි, අර මුදලාලි කියයි, මුදලාලි කියයි කට්ටිය බැටකාලා බලාගෙන ඉන්නවා. දෙනවයි කිව්වනේ, කමක් නැහැ. අරයත් දාලා තියෙනවනේ, මෙයත් දාලා තියෙනවා. අරයත් යනවනේ, ඒ නිසා කමක් නැහැ. ඒකට ඔහු ප්‍රසිද්ධ චරිත දෙක තුනකුත් දා ගන්න. දාගත්තාම ඉතින් අරයත් යනවානේ. ඒ නිසා හරි. ඊළඟට රට යන්න ඕන කියලා සමහර දරුවෝ ඉන්නවා. අනේ මට ඕස්ට්‍රේලියාවට පණින්න ඕන, ඉතාලියට පැන ගන්න ඕන කියලා ඉන්න. ටක් ගාලා අල්ල ගන්න ඔය ඒජන්සි උගුල් ලක් තියෙන මිනිස්සෙක්, එහෙටත් ඒජන්සි කාර්යයකට තව සපෝට් කරන මිනිස්සෙක්. හරි මල්ලේ මං උදව් කරන්නම්, ඔකට සිම්පල් නේ කියන්න එපා. අපේ බොස් ගෙනියනෝ තායිලා ඉතාලියට මෙච්චර ගෙනියනෝ, ඕස්ට්‍රේලියාවට මෙච්චර ගෙනියනෝ, ඇමරිකාව මෙච්චර යවනෝ, දෙන්න මල්ලි කියලා දැනට ඇඩ්වාන්ස් හැටියට තව 25ක් විතර දෙන්නකෝ, මං අනිත් ටික කරලා දෙන්නම් කියලා ඔන්න ආරගෙන. ඊට පස්සේ අනිත් එක්කෙන ඇවිල්ලා තව ලක්ෂ වලින් 25ක් විතර ගන්නවා. අරගෙන ඊට පස්සේ මේව කරලා එක්ක බෝට්ටුවක අරගෙන ගිහිල්ලා කොහේ හරි අතරමං කරලා එනවා, නැත්තම් ළඟ තියෙන කොහේ හරි දූපතකට දාලා එනවා, නැත්තම් බෝට්ටුවේ ඔය මිනිස්සු අරන් ගිහිල්ලා මරලා දාලා එනවා. එහෙම නැත්තම් ආයි වටෙන්ම ගෙන්නලා ලංකාවටම බස් යනවා. අපේ ඔය පැත්තේ කට්ටියක් මේ එහෙම ඉතාලිය ගිහිල්ලා තියෙනවා, මේ කතාව ගිහිල්ලා තියෙනවා. දවස් දෙකක් විතර, රෑවල් දෙකක් විතරම ගියාලු බෝට්ටුවේ. ගිහිල්ලා 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 ආයෙත් මහා රාත්‍රියේ උදේ පාන්දර ගලු. දැන් මල්ලි ඔන්න ඉතාලියට ආවා. දැන් උතරින් එයාට පැනනට පස්සේ අපේ බොස් එනවා. ඊට පස්සේ අහවල් තැන එතන ඉඳලා ඔයාව එක්කන් ගිහිල්ලා වට රස්සාව දෙයි කිව්වලු. උදේ පාන්දර ඉතින් කිව්වලු. ඉතින් මූදෙත් අනික පෙරලින් කොටට ඇවිල්ලා දැන් පාරට වෙලා ඉන්නකොට තංගල්ල කියලා බස් එකක් එනවලු. මේ කල්පනා කරලා මේ මිනිස්සු උදේ පාන්දර යම තංගල්ල කොයිද ඉතාලිය කියලා සිංහලෙන් වටේ කරකව කව කව ඉඳලා ඉවරලා දවස් දෙකක් විතර මේ ඒ මිනිස්සු ගෙනල්ල තංගල්ලට බස් වල ගිහිල්ලා කට්ටිය. එතකොට මේ අපි සිත හැමතිස්සෙම අපේ ආසත්ත දෙයක් කිසි දෙයක් තියාගෙන ඉන්න එපා. ආසත්ත දෙයක් තියාගත්තොත් ඒ ආසත්ත දෙයම අපේ මුලාවට හේතුවක් වෙනවා. දැන් යාට තිබුණේ රට යන්නේ ආසත්ත භාවයේ විතරයි. ඒක විද්‍යානුකූල භාවය, ඒකේ තියෙන අනතුරුදායක භාවය. දැන් අපි හිතමුකෝ ඒ රටට ඇතුල් වුණා. ඒ මනුස්සයට මොළයක් තියෙන්න බෑ. ඊට පස්සේ පොලිසියෙන් අල්ලගත්තොත් නේ හිරවල් ගන්න යන්න වෙනවා, දුක් විඳින්න වෙනවා. අය රස්සාවකට ගන්න නැති ස්වභාවයක් තියෙනවා වීසා නැති නිසා. එතකොට ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට අපිට ඒ කියන විදිහේ පුජ්‍යලයාව අපිව මගහැරලා ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒ මොකවත් හිතන්නේ නෑ. දැන් උපාසකම්මලත් ඔය යන ගෘහසේවිකාව කියලා මිලෝ සංසාර දෙයක් හිතන්නේ නෑ. මෙතනින් එහාට මොකද්ද යන්නේ? එතනින් එහාට ගිහිල්ලා බෑවට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට යන මිනිස්සයාව යකෙක් වුණොත්, මල පෙරේතෙක් වුණොත් අපි දන්නේ අඳුරන්නේ නැති තැනකට යන්න අපි මොනතරම් දුකකටපත් වෙනවද? මිනිස්සු හිතන්නේත් නෑ, ගෑනු හිතන්නේත් නෑ, කවුරුත් හිතන්නේ නෑ. එතකොට අපේ මිනිස්සුන්ට අපිට අපේ ඇයට අපි මෝඩයෝ කියන එක සාධාරණයිනේ. ඒකට මෝහයෙන් පිරීලා ඉන්නේ. එතකොට මේ සිටිවිලි අතරටත් මේ විදියටම ඔබ බැස ගන්නවා නම් ඒ වගේම තමයි ඒ පීඩාවටම ඔබ හසු වෙනවා. මේ මොනම දෙයකටවත් ආසත්ත වුණොත් විදර්ශනාවක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා කිසිම මිනිස්සෙක් කිසිම දෙයක් තමන්ව තමන් විශ්වාස නොකරන කෙනෙක් බවට පත් වෙන්න ඕන නිවන් දකින්න. තේරෙනනේ? අපි නිවන් දැකලා වුණත් අනුන් කියන දේවල් විශ්වාස කරලා අමාරු වෙටිච්ච අවස්ථා තියෙනවා. තේරෙනනේ? ඒක එහෙම තියෙනවා. එනිසා එතන ඒ හැම මොහොතකම අවදි වෙන්නේ මොකන්ද? විදර්ශනා ඥානෙ. දැන් එතකොට සාමිනාංශ එහෙම අපි එහෙම කරන එක හොඳයිද? හොඳයි. සත්‍ය කියලා කියන්නේ විශ්වාසයේ මත නෙමෙයි, ප්‍රත්‍යක්ෂතාවය තුළ පැහැදිලි දෙයක්. ඒ නිසා කවුරුත් මේ එහෙම විශ්වාස කරන්න උවමනාවක් නැහැ. විශ්වාස කරන්න ඕනේ. කවුරු හරි කියනවා නම් විශ්වාස කරන්න කියලා, ඒ එතනම තමයි වංචනය, වංචාව තියෙන්නේ. මේ මං කියන දේශනාවත් විශ්වාස කරන්න එපා. විදර්ශනා කරන්න මම හැමදාම කියන්නේ ඒකයි. පරීක්ෂා කරන්න. මාව නෙමෙයි ධර්මය. මගේ මොනව පරීක්ෂා කරන්නද? මාව පරීක්ෂා කරනවා නම් හරි, මට ඒක ජීවිතේම කියන්න බැරි දෙයක් නෑ. නෑ නෑ නෑ, සිතිවිලි එනවා, සිතිවිලි එනවා, සිතිවිලි තියෙන්න ඕන. ඒක තමයි අපේ ටයිමර් එක තියෙනවා. සිතිවිලි පවතිනවා. සිතිවිලි වල ඇලෙන්නේ මම්මගේ ආත්මය කියලා ගන්නෑ. ගන්නෑ නෙමෙයි, ගැනෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. ඒ නිලුම් පතට වැටෙන ඒ බිඳ වගේ ඒව යනවා. අවශ්‍ය දෙයක් ඕන නම් අල්ලගෙන හිතලා ඒ ගැන කල්පනා කරන්න බැරි කමකුත් එයාට නෑ. ඒ කියන්නේ පුළුවන්. පුළුවන්ද? අවශ්‍ය දෙයක් අපිට හිතමුකෝ, සිතුවිලි මෙහෙම 1000ක් යනවා. 1000න් අපි එකක් ගන්නවා අවශ්‍ය දෙයක්. අවශ්‍ය දෙය ඊට පස්සේ ඒක ගැන කල්පනා කරනවා. කල්පනා කරලා වැඩ කරනවා. හැබැයි එයාගේ අර මමත්වයේ දුරු කරගත්ත කෙනාට ඒ කොච්චර ඉදේ ගැන කල්පනා කරත් ඒකේ මමත්වයේ කියන තැනට හැදෙන්නේ නැහැ. ඉතින් මමත්වයේ දුරු කරගත්තේ නැති කෙනාට ඒකේ මමත්වයට බැඳී යෑමක් සිද්ධ වෙනට වෙනියම කන සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා රේකේන දැනගන්න ඕනේ සිතුවිලි මොනවා වුණත් මේ ධර්මයේ කියවෙන ගැඹුරු අකාලිකත්වයම අවධානය යොමු කරගෙන යන්න ඕනේ. ඒ තුළදී තමගේ අවබෝධයෙන් වෙනසට පත් වෙනවා. පත් වුණාට පස්සේ ආ සිතුවිලි ආශ්‍රය කරන්න පුළුවන්, රූපයක් ඇසුරු කරන්න පුළුවන්, ශබ්දයක් ඇසුරු කරන්න පුළුවන්. නමුත් වෙන දෙයක වෙන එක එක්කෙන නෙමෙයි. දැන් අපි හිතනවා පොලිස් ඇඳුමක් ඇඳ ගන්නවා, ට්‍රැෆික් බයික් එකකට නගිනවා. එයා පාරේ ඇවිදගෙන යනවා. එයාට පාරේ සැකසිත වාහන පේනවා. ඒව ෆලෝ කරනවා. ඉරි කපාගෙන යන අය ඉන්නවා, ෆලෝ කරනවා. ඒ නයිකු දේවල් ගොඩක් තියෙනනේ. හරි. ඒව කර කර ඉන්නවා. එයාම ගිහිල්ලා විස්රාම යනවා. විස්රාම ගිහිල්ලා එයාගේ මොටෝ සයිකලෙන් එයා යනවා. එයාට සැකසිත වාහන පේන්නෙත් නෑ, ඉරි කපන අය පේන්නෙත් නෑ. අනේක විද දේවල් පේන්නේ. දැන් මොකද හේතුව? තනතුරෙන් අයින් වෙලා, තනතුරෙන් අයින් වෙලා. තනතුර ගත්ත ගමන් තමයි. එතකොට මම ඉද්දි දැන් මං අහන්නේ දැන් පේන්නේ නැද්ද විස්රාම ගිහපු කෙනාට? පේනවා. නමුත් ඒ තුල ලෝභය, ද්වේෂය, මෝහය යකා වෙන්නේ නෑ. රට කැඩෙන එක දිහා බලාගෙන ඉන්න ඉර කැපෙන එකට දඩ ගහනවා. ඒ රටක් ඒක. මහා කට්ට පව පාළු යන පාරක අපිත් දවසක් යද්දී මේ පොලිස් කාර්යය කොහොම විදියට පැන්නා. මිනිහා ඉරි දෙක තුනම කපලා රවුම් ගහලා ගත්ත බයික් එක. ලොකු පාට් එකක් දැම්ම නිකන් මිනි මරුමක් කළා වගේ නිකන් කතා. ඇවිල්ලා "අයින්නස කොහෙද යන්නේ වඩින්නේ" කියලා ඇහුවා. මං ගෝ අපි මේ බණ්ඩාර වලට යන්න නායක හමුදුරු මේ බලන් දෙහිම යනවා. ආ කියලා ගන්න මගේ ලයිසන් කියලා අනිත් එක්කන රාලා හිමිට කිව්වා අනිත් එක්කනගේ ලයිසන් බලන්න කියලා. ඉතින් මම ලයිසන් එක ගෙනල්ලා දුන්නා. ලොකු දාලා මා ඉතින් අපි බලාගෙන ඉන්න මොකද්ද උනේ කියලා. මේ පාළු පාරක වාහනයක් ඉස්සර ගලවන මොකක් හන්ද මේ වංගුවක් ගන්නේදී අනිත් පැත්තේ ඉර පොඩ්ඩක් කැපුණලු. කට්ට මෙලෝ මිනිසෙක්වත් නැති පාරක්. ඉතින් ඒ මිනිස්යාගේ මානසික රෝග ඒසු ප්‍රායෝගික නැති රෝග. පාර හැමතැනම නායන කැඩිලා අපි පාර මැදට වෙන්න වාහනේ අරයි යනවා මේ පාර කඩම් වැටේ කියලා. ඈ ඒ මිනිස්යාගේ ආරක්ෂාව ඉර කැපෙන එක, අපේ ආරක්ෂාව ඉර කපාගෙන යන එක. මොකද පාර අයිනෙන් ගියොත් කඩාගෙන වැටෙන නිසා. ඈ ඉතින් මං කිව්වා ඌ කිව්වට කමන්නේ තමුසේ පාර මැදින් අරයි යන වාහනේ. මේ අයිනට දාන්න බෑ මේ තැන් තැන් මේ ගලාගෙන ගිහිල්ලා තියෙනවා මේ වැස්ස කාලේ කියලා ගියා. මොකුත් මේව කරේ නැහැ. ඉතින් අපි ගියා. එයාට රාජකාරියෙන් අයින් වෙච්ච ගමන් නැහැ. එච්චරයි. ඕකේ කියන්න ආවේ. ඒ වගේ පොලිස් කාර්යයක්. ඒ කියන්නේ මම ඉස්සර මම වෙලා හිටියා. ඒ කියන්නේ පොලිස් කාර්යයක් වෙලා හිටියා මම. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි හැමෝයි පොලිස් කාර්යයක්. මට හරි කැක්කුමයි මේ හැම දෙයකම කැක්කු වේදන හරියට තියෙනවා. ඇයි නිලෙත් එක්කනේ රාජකාරියෙත් එක්ක. රාජකාරිය ගත්ත ඔක්කොම මෙහෙම හරි ඔල්මරුන්දන් කාරයෝ. ඒක ගත්තට පස්සේ ඔව් ඒගොල්ලොන්ට පුළුවන් ඕන දෙයක් අපිට පුළුවන්. එයා අනිත් කිසි කෙනෙකුට බෑ එහෙම කියලා. ඉතින් එයා ඒකේ දුකත් විඳිනවා, සැපත් විඳිනවා. ගුටිත් කනෝ, බැනුත් අහනෝ, අවුවෙත් තේලෙනෝ, වැස්සටත් එවෙනෝ. ඒකම නිසා අනිලෙත් එක්කනේ කමන්නේ. අපි දකින්නේ පාරිපොලිසිනේදී පුදුම දුකක් විඳින්නේ. හරියට වැසිකිළියට වැසිකිළියට යන්න බෑ. ඒව හිර කරගෙන ඉන්නේ. මහ ගිනි අවුවේ මිනිස්සු කළු වෙලා අර දුම වැඩිලා පෙනහළු නරක් වෙලා. නමුත් නිලෙත් එක්ක ඒකත් එක්ක ලොකුවට හහියෙන් කෑක ගහින් ඉන්නවා. අර නරාව පෙඹල මම හිතන්නේ මොකක් හරි වෙන අමාරුවක් හැදෙනවා. ඉතින් ඒ නිලෙත් එක්ක වරස දොක. ඒ පොලිස් කාර්ය ඔබ. සිත නැමැති නගරේ පොලිස් කාර්යය නුඹයි. තාම පොලිස් කාර්යය නිලයේ උසුලනවද? පොලිස් කාර්යය විස්රාම ගිහිල්ලද? මං නම් විස්රාම ගියා. මොකද ජොබ් එක හරි කරදරයි. මාංශය ඇටුවට වැටුපක් නැහැ. පීඩා වැඩි. නිකන් තත්ත්වේ තානාන්තරේ විතරයි. මේ කාලාභයි. මම විස්රාම ගියා. ඔබත් විස්රාම යන්න. සිත නැමැති නගරේ